තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි පින්වත් වාසනාවන්ත සියලු දෙනාම අපි ඉතාම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා. අද ජූලි මාස 30 වැනි සෙනසුරාදා ලංකා වේලාවෙන් උදයි උදේ 5:30ට ආරම්භ වන ආශ්‍රව ප්‍රහාණය පිළිබඳව තියෙන ධර්ම සාකච්ඡා මාලාවයි මේ. ඉතින් අදට යෙදිලා තින්නේ 6 වැනි දේශනාව. ඉතින් මම මේ කලින් දේශනා අහනකොට අවසාන දේශනාවේ මගේ හිත්ගත් විශේෂයෙන් අවධානය යොමු වෙච්ච තැනක් තිබ්බා. ඒ තමයි අර ස්වාමීන් වහන්සේ අපිට පෙන්නවුවා යෝ හවි බලවා දුබ්බස දුබ්බලස්සති තිරික්කති තමාහු පරමාකාන්ති නිච්ඡං කමති දුර්ලභං කියලා. මේ යම්කිසි තැනැත්තෙක් ධර්මයෙන් බලවත් වී දුර්වල තැනැත්තෙකුට දුර්වල තැනැත්තෙකු කෙරෙහි ඉවසනවා නම් ඒ කියන්නේ ඊටාම ඒ ඊටාම අගේ කළ යුතු ධර්මයක් කියලා උන්වහන්සේ පෙන්ලා දුන්නා. ඒක ඊටාමත් වටිනවා කියලා හිතුණා මට. මේ අපිට ජීවිතයේ විශේෂයෙන්ම ධර්ම මාර්ගයේ යන කට්ටිය හැටියට ඒ වගේම ඒ අවසානය ඒ කොටසේදී පෙන්වලා දුන්නා බලස්ස ධම්ම බුත්තස්ස පටිවත්තාන විජ්ජති කියලා. ඒ කියන්නේ ආර්ය වනාසෝ ලෝකෝත්තර මාර්ගයට අනුව යන ඉවසීම කියන එක ඉතාම ශ්‍රේෂ්ඨයි කියලා පෙන්වලා දුන්නා. ඒ වගේම නිවැරදි සම්මාදිට්ඨියෙන් යම් බලයක් ඇති කර ගැනීමත් ඉක්මීය විය නොහැක්කක් කියලා එකෙන් කියවුණා. අත්‍තරම ඒ ධර්ම පාඨ මේ මට විශේෂයෙන් හිතට කා වැදුනා. මේ වගේම නිවන් මඟ ජීවිතයට වඩා වටිනා බව හේතු ගන්නවෝ අපි ස්වාමීන් වහන්සේ. ඉතින් මම හිතනවා ඒ වගේ ධර්ම කරුණු අපිට සමහර දේවල් අපි දැනගෙන හිටියත් අපිට ඒවා නැත නිතරම අර උලුප්පලා පෙන්වන එක නිසා මම හිතන්නේ විශේ෷ අපිට අවධානයක් යොමු වෙනවා. ඒ වගේම අපිට හිතන්න පිළඹෙනවා. ඉතින් ඒ දේවල් තාමත් වටිනවා අපේ ධර්ම ජීවිතයේ. මේ අපි නිර්වාණය කරාම යන ජීවිතය අපි ජීවිතයක් අපිට තියෙන නිසා ඉතින් ඒ සඳහා අද දිනේදී මම හිතනවා ලොකු මේ ධර්ම දේශනාවක් අපිට ලැබෙයි කියලා උන්වහන්සේගෙන්. ඉතින් අපේ කල්යාණ මිත්‍ර නවකයන්ට අවසරයි ඉලුකේක මාත්‍රදසි ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් දෙපා නැමද ආරාධන කර සිටිනවා අද දිනේදී කරන ධර්ම දේශනාව ආරම්භ කරන්න කියලා. බොහොම ස්වාමීන්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, සම්මා සම්බුදු සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. අදත් අපි මේ සබ්බාසව සූත්‍රය මුල් කරගෙන සසර දුකෙන් නිදහස් වීමේ පරම අභිලාෂයෙන් අපේක්ෂාවෙන් යුක්තව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි ශ්‍රවණය කරමින් අධ්‍යයනය කරමින් ඒ අපේ ජීවිතයට එකතු කරගනිමින් බොහෝ කාලයක් සංසාරේ හුරු පුරුදු වෙලා තියෙන මේ ආශ්‍රව කෙලෙස් නැති කර ගැනීම සඳහා පිටුවහලක් උපකාරයක් කර ගැනීමේ අදහසින් තමයි හැමදෙනාම මේ ධර්ම මාර්ගයට යොමු වෙලා ඉන්නේ. ඉතින් ඒ අනුව අපි පිළිවෙලෙන් කරගෙන ආපු ඒ දේශනා මාලාව තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කර සබ්බාසව සූත්‍රයේ මූලික හරය පෙන්වුවේ ජානතෝහං භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියන එක. කිංච භික්කවේ ජානතෝ කිංචි පස්සතෝ යෝනිසෝච මනසිකාරන්තෝ අයෝනිසෝච මනසිකාර. එතකොට මේ දන්න කෙනාට දකින කෙනාටයි ආශ්‍රවයක් වෙන්නේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. කුමක් දන්න කෙනාටද යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය කියන එක. මෙන්න මේක පදනම් වෙලා තමයි මේ සූත්‍රයේ සියල්ලම දිගහැරෙන්නේ. එතකොට මේ පදනම අපි ගාව තියෙන්න ඕනේ. මේ හැම එකකින්ම අපි මතු කරගන්න හදන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය. එතකොට අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියන එක අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍රයක තියෙනවා මේ දොරටු පාලකයාගේ උපමාවෙන්. දොරටු පාලකයාගේ කර්තව්‍ය වැඩ කටයුත්ත තමයි ඒ නගරයේ ద్వාරයේ අසල ඉඳගෙන එකම ద్వාරයේ ඇතුල් වෙන්න තියෙන නගරෙට ඒ නාදුනන අය අයින් කිරීම හා අඳුනන දන්න අය නගරයට ඇතුළත් කර ගැනීම කියන කාරණා දෙක. ඉතින් ඒ වගේ මේ සිහියෙන් ඉන්න කෙනා යෝනිසෝ මනසිකාරේ හා යෝනිසෝ මනසිකාරේ මේ දේවල් අකුසල විතර්කයෝ මේවා මෙනෙහි නොකළ යුතු දේවල් මේවා සේවනයේ නොකළ යුතු දේවල් කියලා ඒවා දුරින්ම දුරු කිරීම හා සේවනයේ කළ යුතු භජනයේ කළ යුතු ඇසුරු කළ යුතු පයුරු පාසනයේ කළ යුතු ධර්ම සේවනය කිරීම තමයි මේ කාරණා දෙකෙන් මතු කරලා දෙන්නේ. ඒ සඳහා මූලික වෙන්නේ අපි මේ සති සම්පජන්නේ කියන ඒ ඉතාමත් වටිනා සතර සතිපට්ඨානෙන් යුක්ත වූ ඒ ධර්ම කාරණාව. ඉතින් මේ කාරණා තමයි අපි පෙළගස්සාගෙන පැමිණේ. ඒ අනුව අද අපිට කතා කරන්න තියෙන ඉතුරු වෙලා තියෙන්නේ පරිවජ්ජනා පහතබ්බා කියන ධර්මකාරණාව හා විනෝදනා පහතබ්බා ධර්මකාරණාව හා භාවනා පහතබ්බා කියන මේ කාරණා තුනක් අපිට කතා කරන්න තියෙනවා. ඒ අනුව අපිට පළමුවෙන්ම කතා කරන්න තියෙන්නේ පරිවජ්ජනා පහතබ්බා කියන ධර්මකාරණාව. මම මේ සූත්‍රය ශ්‍රයා කරනවා. ඉතින් මේ ශ්‍රයා කිරීමේදී ඒ දේවල් බලන්න යෑමේදී කෙනෙකුට බාධාවක් වෙනවා නම් ශ්‍රවණය කරගෙන හිටියට කමක් නැහැ. නමුත් කෙනෙකුට පහසුවක් වෙනවා නම් ඒක බැලුවට කමක් නැහැ. එතකොට ඔබට මේ තියෙන කතමේ භික්කවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා කියන ධර්මකාරණාව තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකෙත් අපිට පුළුවන් තරම් මං කාරණා දෙකක් කතා කරන්න උත්සාහවත් වෙනවා. කොහොමත් අපේ ජීවිතයට වටිනා වැදගත් කරුණු රාශියක් හෙළිපෙළි කරගන්න පුළුවන් මේ ධර්මකාරණා ඔස්සේ. ඒ නිසා හැමදෙනාම බොහෝ සිහිනුවණින් සාවධානව අසාගෙන ඉන්න කියලා මතක් කරනවා හැමදෙනාටම. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් වශයෙන් මාතෘකා කරනවා කතමාච භික්කවේ ආසවා පරිවජ්ජනා පහතම්ප කියලා. ඉද භික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං පරිවච්ඡේති චණ්ඩං අස්සං පරිවච්ඡේති චණ්ඩං ගෝණං පරිවච්ඡේති චණ්ඩං කුක්කුරං පරිවච්ඡේති චණ්ඩං කාණුං කණ්ඨක කාදානං සොබ්භං පපාතං චන්දනිකං ඕලිගල්ලං යථාරූපේ ආසනේ නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකේ මිත්තේ භජන්තං විඤ්ඤෝයි සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු ඕකම්පේයු සෝ තංච අනාසනං තංච අගෝචරං තේච පාපකේ මිත්තේ පටිසංකා යෝනිසෝ පරිවච්ඡේති යං හිස්ස භික්ඛවේ පරිවජ්ජේතෝ උපජ්ජයෝං ආසවා විගත පරිලාහා අපරිවජ්ජයතෝ උපජ්ජයුං ආසවා විගත පරිලාහා පරිවජ්ජයතෝ ඒවස්ස තේ ආසවා විගත පරිලාහා න හොන්ති ඉමේ උච්චති භික්කවේ ආසවා පරිවජ්ජනා පහතබ්බා කියලා. මේ පාලි පාඩේ මම ඔබට මතක් කරේ එතනදී අපි සිංහලයේක අපි මුලින් මේක අර්ථ දක්වා ගත්තොත් මහණෙනි මේ දුරු කිරීමෙන් ළඟට නොගිහින් ඒ අරමුණු වශයෙන් නොපැමිණීමෙන් දුරු කළ යුතු ආශ්‍රවයෝ මොනවද? ඉද බෙක්කවේ බික්කු මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නිවන් දකින කෙනා විසින් නුවණින් සලකාගෙන නපුරු ඇතු ඡණ්ඩ හත්තින් පරිවජ්ජේති නපුරු ඡණ්ඩ ඇතුන් දුරු කරනවා. ඡණ්ඩං අස්සං පරිවජ්ජේති ඡණ්ඩ අස්සයන් ඡණ්ඩ ගෝණං නපුරු කුලප්පු වෙච්චි ගෝණු ඡණ්ඩං කුක්කුරං කුක්කුර කියන්නේ බල්ලං නපුරු බල්ලෝ ආදී පරිවජ්ජේති අහිං සර්පයන් ඒ වගේම කාණුං කට්ටකාණං ඒ වගේම කණු කටු වනල හැබං ආදී මේ දේවල් දුරු කරලු යුතුයි. සොබ්භං කියලා කියන ප්‍රපාත වගේ සොබ්භං ප්‍රපාතං මේ දේවල් දුරු කළ යුතුයි. චන්දනිකං කියලා කිව්වේ නගරේ හෝ ගමේ හෝ කුණු කසල අපවිත්‍ර දේවල් දාන ස්ථාන මේවා ඒ වගේ ඕලික් ගල්ලන් කිව්වෙත් ඒ වගේ අපවිත්‍ර අපිරිසුදු ජලයේ ගලා ගිහිල්ලා එකතු වෙච්චි ගවරවල කියලා සඳහන් වෙලා තියෙන අනේ බඳු තැන්වල බොහෝසෙන් අමනුෂ්‍යය වගේ හැසිරෙන නිසා සැරිසරන නිසා ඒ බඳු දේවල්ද ඒ වගේම යථාරූපයේ ආසනයේ නිසින්නම් යම් තැනක හිඳින්න කෙනාට යම් තැනක යථාරූපයේ අගෝචරේ නුසුදු ස්ථානයක හැසිරෙන කෙනාට යථාරූපයේ පාපකේ මිත්තේ බජන්තේ යම් ආකාරයෙන් පාපක උලාමක බාල මිතුරන් ඇසුරු කරන කෙනාටත් ඉතින් නුවණැති සබ්‍රක්‍මචාරී විඤ්ඤෝයි සබ්‍රක්‍මචාරී පාපකේසු ඨානේසු ඕකම්පෙන් අර නුවණැති අය ලාමක පාපක ස්ථානයේ තබන මෙයාලා ඇසුරු නොකළ යුතුයි මෙයාලා මේ තැන් වලට නොගිය නොයා යුතුයි ආදී වශයෙන් නුවණැති අය ඒ නුසුදුසු හැසිරෙන්න නුසුදුසු තැන් ඇසුරු කිරීම නුසුදුසු පුද්ගලයෝ යෑම නොයෑමට නුසුදුසු යෑමට නුසුදුසු තැන් ආදී වශයෙන් ඒ නුවණැති අය මේ තැන්වලට ගියොත් මේ දේවල් උපද්‍රව හානි කෙලෙස් ආශ්‍රව එන්න පුළුවන් කියලා අන්න ඒ බඳු ස්ථාන නුවණැති අය විසින් තබලා තියෙනවනම් ප්‍රකාශ කරලා තියෙනවනම් අන්න ඒ බඳු අගෝචරයන් ඒ බඳු පාප මිත්‍රයන් නුවණින් සලකාගෙන දුරු කළ යුතුයි කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතන මේ ඇත්තටම ලස්සන වචන තියෙනවා පටිසංකායෝනිසෝ නුවණින් සලකාගෙන පරිවච්ඡේති කියලා. ඉතින් මේක මම ඉදිරියට ගන්න හිතුනේ ඇතැම් විට අපි එදිනෙදා ජීවිතයේ ගත කරනකොට මේ සමහර විට ගිහි ජීවිතයේ හෝ රැකී රක්ෂාව තුළ අපිට මේ ඇතැම් පාපක ලාමක මිත්‍රයන් හිටියත් එයාලගින් මේ සහ මුලින්ම ඉවත් වෙන්න බැරි හේතු කාරණා යෙදෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මෙතන නුවණින් සලකාගෙන ඉවත් විය යුතුයි කියන්නේ. සමහර විට සම්මුති ලෝකයේ කටයුතු කරන්න වෙනවා. නමුත් අපි ඒ තැන්වල තැනට සුදුසු නුවණ භාවිතා කරගෙන එබඳු පාප මිත්‍රයන් එක්ක ඇසුරු කරනකොට සම්මුතියේ අපිට ඇසුරු කරන්න වුණොත් ඇසුරු කරනවා. නමුත් එයාලා අපි අපේ ජීවිතයේ ඒ අර්ථවත් දේවල් සඳහා ආදර්ශ වශයෙන් එයාලා ඇසුරු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉතින් මෙබඳු අගෝචර ස්ථාන අගෝචර පුද්ගලයා නුසුදුසු අය සේවනය කිරීමේදී යම් ආශ්‍රවයක් දුක්ගැහැට පරිලාහයක් පැමිණෙනවනම් මෙන්න මේ දේවල් දුරු කරන කෙනාට එබඳු ආශ්‍රව දුක් විපාක පරිලාහයන් නොපැමිණෙන බව බුදුරජාණන් වහන්සේ මේ ධර්ම කාරණාවෙන් මතක් කරා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ අද මේ අපිට බොහෝ විට ප්‍රායෝගික හම්බෙන්නේ යට කාරණා කීපය තුළ අපිට නපුරු ඇත්තු නපුරු අශ්වයන් නපුරු ගෝණු ආදී මේවා බොහෝ විට අපිට හමු වෙන අඩුයි. නමුත් බුද්ධ කාලයේ මේවා බොහෝ සෙයින් බහුලව තිබුණා. භාවනා යෝගීව අරණ්‍යවල කැලෑවල භාවනා කරන භික්ෂුන් වහන්සේලාට හා චාරිකාවේ අඩින භික්ෂුන් වහන්සේලාට මේ දේවල් සම්මුඛ වෙන්න පුළුවන්. ඉතින් පාපප මිත්‍රයන් ඒ වගේම සමහර විට ලාමකෝ ස්ත්‍රීන් මේ අය හමුවීම නිසා සමහර විට ඒ දේවල් දුරු නොකිරීමෙන් නුවණින් සලකා දුරු නොකිරීමෙන් ඒ නිසා පැමිණෙන නූපන් ආශ්‍රවය අපිට මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මෙබඳු තැන්වලට යෑමෙන් මෙබඳු අය ඇසුරු කිරීමෙන් උපන් ආශ්‍රවය වැඩෙනවා. නූපන් බොහෝ ආශ්‍රව උපදින්න පුළුවන් බව තියෙනවා. ඒ කාරණාව අපිට සාමාන්‍යයෙන් වැටහෙනවා. ඇතැම් පාප මිත්‍රයන් ඇසුරු කිරීම නිසා ඔහුට අත්විඳින්න වෙන කරදර බාධක ආශ්‍රව ලෝභසාගත දේශසාගත මෝහසාගත විතර්කවල ප්‍රමාණය නොපැමිණි විතර්කයෝ කරදර පැමිණෙන්න පුළුවන් බව බොහෝ අය අත්දැකලා තියෙනවා. ඉතින් ආන් ඒ නිසා තමයි ඒවා පැමිණෙන්න පෙර දුරින්ම දුරු කළ යුතුයි නුවණින් සලකා දුරු කළ යුතුයි කියලා කියන්නේ. එතකොට මෙතනදී සාමාන්‍ය අපිට මතු කරගන්න තියෙන්නේ ඇතැම් කාරණා තියෙනවා මේ අරමුණු පැමිණෙන්න පෙර වළක්වා ගැනීමෙන් අයින් කරගත යුතු දේවල්. ඉතින් ආන්ගේ පිළිබඳව තමයි මෙතන සඳහන් කළේ. ඒ නිසා ඒ දේවල් ඒ අරමුණු පැමිණීම නිසා ඉතින් ඒවා අපි අර සංවරාපහතබ්බා කියන කාරණාවේ සියුම්ම කතා කරනවා. අපි මේ පුද්ගලයෝ වශයෙන් දේවල් වශයෙන් කතා කරේ සංවරාපහතබ්බා කියන එකේදී අරමුණු වශයෙන් මේ අපේම ආධ්‍යාත්මික ආයතන සංවර නොකර ගැනීම නිසා එබඳු කෙලෙස් දැවිලි ආශ්‍රව එන්න පුළුවන්. නමුත් මෙතන කියන්නේ මේ ස්ථාන වශයෙන් ඕලාරික වශයෙන් පුද්ගලයන් වශයෙන් ඒ අය ගාව ඒ තැන්වලට නොපැමිණීමෙන් ඒ අගෝචර ස්ථානවලට නොයෑමෙන් ඒ අරමුණු සම්මුඛ නොකර ගැනීමෙන් දුරින්ම දුරු කළ යුතුයි කියන එක. ඉතින් මේ සඳහා අපිට වටිනා කාරණා ටිකක් මතු කරගන්න යම් යම් සූත්‍ර කොටස් අට කතාවන් ටීකාවන් ඇසුරෙන් අපිට මේ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණාව මං හිතන්නේ ඔබට පැහැදිලි වෙන්න ඇති. අපේ මේ භාවනා ජීවිතයේදී ඒ යෝගාවචර ජීවිතයේ ගත කරගෙන යනකොට අපේ උපන් ඇතුළත කෙලෙස් දුරු කරගන්නවා වගේම අපි ජීවත් වෙනකොට නුවණින් බොහෝම නුවණින් ජීවත් වෙන්න වෙනවා. අර බුදුරජාණන් වහන්සේ අට කතාවල දේශනා කරන්න හරියට සක්විති රජෙක් උපදින්න තියෙන ගැබක් මෞකුසක් ආරක්ෂා කරන්නා වගේ බෝසත් මෞකුසක් ආරක්ෂා කරන්නා වගේ මේ අපි හිත සතන් පරිස්සම් කරගන්න වෙනවා, ආරක්ෂා කරගන්න වෙනවා. එහෙම නොවුනොත් අපි අපේ කෙලෙස් දුරු කරගනිමින් හිටියත් අපි නුසුදුසු පුද්ගලයන් නුදුසුරු ස්ථාන ආදී අර කියන දේවල් වලට පැමිණීම නිසා අපේ භාවනා ජීවිතේ බොහෝ සෙයින් පහළට කඩා වැටෙන්න පුළුවන්. නැවත ගොඩ ගන්න බැරි තත්ත්වයට කඩා වැටෙන්න පුළුවන් අවස්ථා කොතෙකුත් අතීත කතා ප්‍රවෘත්ති වල තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේලා උපවිදි වීමෙන් පවා සිවුරු වැර යාමෙන් පවා මේ තැන් වලට යෑම නිසා අතීත ඒ හුරු පුරුදු ඉස්මතු වෙලා ඒ උපවිදි වෙන්න පවා හේතු වෙච්ච ධර්ම කාරණා තියෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි මේ භාවනා ජීවිතේ බොහෝම නුවණින් පරිස්සමින් ඒ අපේ මූලික අභිමතාර්ථය කරා ලං වෙනකන් හැම පැත්තෙන්ම අපිට එන්න තියෙන බාධක මාර බලපෑම් වැඩි. එක පැත්තකින් අපිට නොපෙනෙන බලවේග, ඒ වගේම අපි තුළ එන කර්ම බලවේ, අපි සකස් කරපු අතීත කර්මානුරූපේන පැමිණෙන බලවේග තියෙනවා. ඒ වගේම අපි අර කියපෝ ආකාරයේ නුසුදුසු ආකාරයේ හැසිරීම නිසා නුවණින් සලකා කටයුතු නොකිරීම නිසා එන බාහිර උපද්‍රවත් එක්ක ඇතිවෙන ස්වභාවික විපත් නිසා ඇතිවෙන ප්‍රශ්න තියෙනවා. මේ වගේ බාධක එමටයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සංසාර දුකෙන් ගැලවෙනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. බොහෝම අතලොස්සක් තමයි මේකෙන් බේරිලා යන්නේ. ධර්ම මාර්ගයට ආපු අය සමහරට මිත්‍යා දෘෂ්ටි වලට අහුවෙලා ඒ දේවල් වැරදි මාර්ග ඔස්සේ යනවා. ඉතින් ධර්මයට පැමිණිච්ච අය අර වගේ සමහර විට විපාක වාර පැමිණිලා, එහෙම නැත්නම් මාර බලපෑම් පැමිණිලා අපේ නුවණින් සලකා කටයුතු නොකිරීම නිසා යම් යම් අඩුපාඩු නිසා මේ ධර්ම කාරණා මේ ධර්ම මාර්ගයේ ඇහිරිලා අපි තුල නූපන් ආශ්‍රව ගලාගෙන ඇවිල්ලා ලෙඩ දුක් ගලාගෙන ඇවිල්ලා හෝ. ඉතින් ඔබට තේරෙනවා මේ බාධක කොයි තරම් තියෙනවද. මහා යුද්ධයක් කරන්නා හා මේ කටයුත්ත අර ගයන් මහත්තයා මතක් කරා වගේ එකම අභිලාෂය උතුම් නිවන කියන එක තරම් අපිට වටිනා දෙයක් නැහැ. ඉතින් එතකොට ඒ නිවන වෙනුවෙන් අපිට මේ ලෞකික අත්හරින්න බැරි දෙයක් නැහැ කියන ඒ පරම අදිෂ්ඨානයෙන් යුක්තව ගත කරගෙන යෑම තුළින් අර උපන් වීරිය ඉස්මතු කරගෙන එන එන බාධක දුරු කරගෙන යෑම තුළින් තමයි මේ ගමන අපිට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ දේවල් අපි නුවණින් සලකා ගන්න ඕනේ. ධර්ම මාර්ගයේ මනුස්ස ජීවිතේ ලැබීමත් එක්ක මේ ක්ෂණ සම්පත්තියෙන් අපි මේ ආකාරයේ කොහොම හරි උපරිම මේන් ඵල නෙලා ගන්න ඕනේ කියන අවස්ථාව අපි උදා කරගන්න ඕනේ. ඉතින් අපි මේ අරමුණු අපිට වළක්වා ගැනීම කියන කාරණාව මෙතනින් අපිට හෙළිපෙහෙළි කරගන්න පුළුවන්. එතකොට අපි මේ මං ඔයිට ඉස්සෙල්ලත් කතා කරපු වටිනා ධර්ම කාරණාවක අනිච්චානුපස්සනා දේශනා තුළ තියෙනවා. ඉතින් ඒකෙන් මේ අරමුණු පිළිබඳව කතා කරනකොට අරමුණු තුළින් අපිට පැමිණෙන්න පුළුවන් ආශ්‍රව පිළිබඳව, කෙලෙස් පිළිබඳව මං මතක් කරලා තිබුණා. ඉතින් අන්න ඒ ආශ්‍රව කෙලෙස් ගත්තාම අරමුණු කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනව බහලා තියෙනවා, ඉෂ්ඨාරම්භන හා අනිෂ්ඨාරම්භන කියලා. මේ ඉෂ්ඨාරම්භනේ රාගානුසයත්, අනිෂ්ඨාරම්භනේ පටිගානුසයත්, මේ දෙකේම අවිජ්ජානුසයත් කියන අනුසය වෙනවා. ඒක ඔබ අහලා කියන ධර්ම කාරණා. රාගානුසයක ඉෂ්ඨාරම්භනේ කියලා කිව්වේ අපි ඉෂ්ඨ වූ, කාන්ත වූ, මනවඩන ප්‍රිය රූප. මේ වගේ අනිවාරෙන් මෙහි යෝනිසෝ මනසිකාරය නොතිබුණොත් මෙහි අනිවාරෙන් රාගානුසය ඉස්මතු වෙලා එය පරිඋත්ථාන වීතික්කම බවට පත් වෙලා ඒ අපි තුළ ක්‍රියාත්මක වෙලා කෙලෙස් වදින් වැඩෙන්න පුළුවන්. ඒවා කාය කර්ම, කයින් වචනින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. මේ ඉෂ්ඨ අරමුණේ අපි ඒ මොහොතේදී ඒ අරමුණේ යථාර්ථය නොදැක්කොත්, ඒ වගේම තමයි අනිෂ්ඨ අරමුණ ගත්තත් ඒ වගේ. අනිෂ්ඨාරම්භනේ පටිගානුසය තියෙනවා. අපි ගිය සැරේ කාරණාව පිළිබඳව කතා කරා. මේ පටිගය, අකමැත්ත කියන කාරණාව තුළ කොතෙක් ආශ්‍රව එන්න පුළුවන්ද කියන එක. එතකොට ඒ පටිග ආරම්භණය කියලා එකක් තියෙනවා. මේ පටිග ආරම්භණය, ඒ තුළ අපිට කෙලෙස් පටිගයේ පැමිණීම කියන එක කාරණාවක්. පටිග ආරම්භණය කියලා අපි සාමාන්‍ය ජීවිතයේ සම්මුති ලෝකයේ අපිට විවහාර ලෞකික සම්මාදිට්ඨිය යටතේ කතා කරන්න පුළුවන්. එතකොට එහි ඇත්ත නොදැක්කොත්, මේ අකමැතේ අරමුණේ අපි නුවණින් සලකා ඒ අරමුණ හරියට ගත්තේ නැත්නම්, යෝනිසෝ මනසිකාරයේ පිහිටවා ගත්තේ නැත්නම්, එහි බොහෝ දේශසහගත කෙලෙස් ආශ්‍රව උපදින්න පුළුවන්. ඉතින් එතකොට මේ ඉෂ්ඨ අනිෂ්ඨ අරමුණු නැවත කොටස් දෙකකට බෙදනවා. ඒක තමයි ස්වභාව ඉෂ්ඨ ආරම්භන හා පරිකප්ප ඉෂ්ඨ ආරම්භන කියලා. එතකොට අනිත් එකත් බෙදනවා, ස්වභාව අනිෂ්ඨ ආරම්භන, පරිකප්ප අනිෂ්ඨ ආරම්භන කියලා. කොටස් දෙකකට බෙදනවා. මේ අට කතාවල සඳහන් වෙනවා. එතකොට මේ ස්වභාව ඉෂ්ඨ අනිෂ්ඨ ආරම්භන කියලා කිව්වේ සාමාන්‍ය අපි සම්මුති ලෝකේ, ඒ වගේම කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ ඒක ස්වභාවයෙන්ම ඉෂ්ඨ අරමුණු, නෛසර්ගික කෙලෙස් ඇති නොවන, යහපත්යි, කෙනෙකුට අනර්ථයක් නොවන අරමුණු තියෙනවා. ඒවා ස්වභාවයෙන් ඉෂ්ඨ අරමුණු. ඒක කාටත් එකයි. තිරිසන් සතාටත්, අන්‍යාගමිකයාට, අන්න තීර්ථකයාටත්, බෞද්ධ කෙනාටත් එකයි. අපි කියමු බුද්ධ දර්ශනය වගේ කියන එක ඉෂ්ඨ ආරම්භණයක්, සංඝ දර්ශනය කියන එක ඉෂ්ඨ ආරම්භණයක්. මේක මම ඊට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා. නමුත් මෙතනදී මම අපි සිහිපත් කරගන්න එක වටිනවා, මේ ධර්ම කාරණා. එතකොට මේ බුදුරුව කියන එක, බුද්ධ දර්ශනය කෙනෙකුට අකමැත්තක් ඇති වුණත් ඒක ස්වභාවයෙන්ම ඉෂ්ඨ අරමුණක්. ඒ නිසා ඒක, ඒ අරමුණ ගැනීමෙන් කවදාවත් කෙනෙකුට හානියක්, කෙලෙස් අයහපතක් වෙන්නේ නැහැ, කෙලෙස් උපදින්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තක අනිෂ්ඨ අරමුණු, අප්‍රිය අමනාප අරමුණු, පාප මිත්‍රයන්, ලාමක මිත්‍රයන්, ඒ වගේම මලකුණු, නුසුදුසු ශබ්ද, මේ වගේ ද්වේෂ සහගත විතර්ක ශබ්ද, මේ දේවල් අසද්ධර්ම ශ්‍රවණය කියන ඒවා ස්වභාවයෙන්ම අනිෂ්ඨ ආරම්භන. මොකද ඒ දේවල් ගැනීම නිසාම ඒ දේවල් තුළ බොහෝ අයාපත, හානිය, කෙලෙස් ඇති වෙලා එන්න පුළුවන්. ඊළඟට අපි කතා කරේ පරිකප්ප ඉෂ්ඨ ආරම්භන හා පරිකප්ප අනිෂ්ඨ ආරම්භන කියන. සමහර අයගේ අයෝනිසෝ මනසිකාරය, ඒ කෙනාගේ ජීවත් වෙන රටාව හා ඒවත් එක්ක සලකා ගැනීමෙන් ඉෂ්ටයයි සලකා ගන්න දේවල්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සමහර සත්තුන්ට, සමහර අයට අනිෂ්ඨ අරමුණු ඉෂ්ට විදියට සලකා ගන්නවා. කබර ගොයාට මලකුණ කියන එක ඉෂ්ටයයි විදියට සලකා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අයට තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රකාශ කරන ශ්‍රාවකයන් ඉෂ්ට හැටියට සලකා ගන්නවා. අන්න ඒ වගේ ගත්තහම එතකොට මේවා පරිකල්පනා කිරීමෙන් ඉෂ්ටයයි සලකා ගන්න දේවල්. මේ දේවල් තුලත් රාග දේසහාදී ආශ්‍රව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි තුල මේ මෙබඳු දේවල් තමයි ඇති වෙන්නේ. පකල්පනා කිරීමෙන් අපි ඉෂ්ටයයි සලකා ගන්න දේවල්. අපි ධර්මානුකූලව බැලුවොත් යථාර්ථයට ගත්තොත් අරමුණ ඉෂ්ට හෝ අනිෂ්ට නැහැ. නමුත් අරමං මුලින් කතා කරේ ලෝක සම්මතයේ අපි සලකා ගන්න දේවල්. නමුත් ස්වභාවයෙන් අරමුණ ඉෂ්ටානිෂ්ට නැහැ. ඒ දේවල් වල ස්වභාවය යථාර්ථයක් තියෙන. ඒක උපේක්ෂාවෙන් උපේක්ෂා සාගත දේවල්. ඒ උපේක්ෂා වේදනාව නෙවෙයි. ඒ කෙලස් කුසල් අකුසල් ඇති වෙන්නේ නැහැ අරමුණේ. එහෙම දේවල් නැහැ. මොකද හොඳ නරක කියන එක අරමුණ තුල නෙවෙයි තියෙන්නේ කියන එක සඳහන් කරේ. ඉතින් එතකොට මෙන්න මේ ඉෂ්ටානිෂ්ට දේවල් අපි යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයේ නිසා ඇති කරගන්න දේවල්. එතකොට ඒ නිසා අපි තුළ උපදින කෙලෙස් තියෙනවා. එතකොට ආන්නේ නිසා මේ උප්පන්න මේ කෙලෙස් උපදින ආකාර කීපයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර හතරක් තියෙනවා. සමුදාචාර උප්පන්න, සමුදාචාර උප්පන්න කියලා. ඊළඟට ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා තියෙනවා. ඊළඟට අවික්ඛම්බිත උප්පන්නේ. ඔබ මේ කාරණා ඇතැම්මයි අහලා තියෙනවා. අනිත් එක තමයි අසම්හතූප උප්පන්න, අසම්මෝහතුප්පන්න කියලා මෙන්න මේ උප්පන්න වර්ග හතරක් සඳහන් වෙනවා. ඉතින් මේවා අපේ ජීවිතයට වැදගත්. සමුදාචාර උප්පන්න කියන්නේ වර්තමානයේ අපි තුළ ඇති වෙලා තියෙන ස්වභාවයේ කෙලෙස් ටික. අපි කෙලෙස් ගැන කතා කරන්නේ සමුදාචාර ආරම්භන. එතකොට මෙතන කියන තත්ත වත්තමාන උප්පන්න මේව සමුදාචාර උප්පන්න. ඒ වර්තමානයේ හටගෙන තියෙන කෙලෙස් වලට සමුදාචාර උප්පන්න කියලා ධර්මයේ සඳහන් වෙනවා. ආරම්භන අධිග්‍රහිත උප්පන්න කියලා කිව්වේ චක්කාදී පන ආපාතගතේ ආරම්භනේ පුබ්බ භාගේ අනුපච්චමානේ කෙලේශජාතා ආරම්භනස්ස අධිග්‍රහිතා එවං අපර භාගේ ඒකන්තේන උප්පත්තිතෝ ආරම්භන අධිග්‍රහිත උප්පන්නන්ති උච්ච. එතකොට මෙතන කියලා කිව්වේ ආරම්භන අරමුණ දැඩිව ගැනීම නිසා උපදින කෙලෙස්. එතකොට අපි අරමුණු ගන්නකොට ඇතැම් අරමුණු අපි දැඩිව උපාදාන කරගන්නවා. මේ උපාදාන කර ගැනීම නිසා උපදින කෙලෙස්. ඉතින් මේක අපි ටිකක් විග්‍රහ කරගත්තොත් මෙන්න මෙතන තමයි අපිට වැදගත් තැන. මේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියන එක. එතකොට මෙතන කියන්නේ චක්කාදීපන ආපාතගතේ ආරම්භනේ පුබ්බගාතේ අනුපජ්ජමානම්පි කිලේශජාත. මෙන්න මෙතන දැන් චක්කාදීපන කියලා කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පරිහරණය කරනකොට අපි ගෙමු ඇහෙන් අපි රූපයක් දකිනකොට ඇහැට රූපයක් ආපාතගත වෙනකොට ඇහැට රූපයක් පැමිණෙනකොට අපිට ඒ රූපයේ දැකීම වශයෙන් හිතක් උපදිනවා. මේ හිත උපදින වෙලාවේ අපි ඒ වෙලාවේ අපිට කෙලෙසයක් ආවේ නැතත් අපි මේ අරමුණ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගත්තොත් ගැනීම සිද්ධ වෙලා තිබුණොත් සමහර අපිට නොදැනීම ඒ අරමුණේ රාග දේශ මොහාවේ නැතුණාට ඒ අරමුණ ඉන්නවා තියෙනවා නිත්‍යයි මම දකිනවා පුද්ගලයෙක් දකිනවා කියන ආකාරයට මේ ඇහින් රූපේ දැකලා අරමුණ ගන්න පුළුවන්. හැබැයි අපිට දැනෙන ආකාරයේ කෙලෙසයක් ඒ මොහොතේ හටගත්තේ නැහැ. නමුත් අපි අරමුණ දැඩිව ගත්තා කියන එක වෙලා තිබුණා අපි දැන හෝ නොදැන. ඒක වෙන්නේ අරමුණ නිත්‍යයි කියලා ගැනීමම මේ දැඩිව ගැනීම කියන එක ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට ආන්න ඒ ගැනීම නිසා ඒ මොහොතේ ඒක ඇති වෙලා නිරුද්ධ වෙලා ගියත් පසුව ඒ අරමුණ සුදුසු අවස්ථාව පැමිණියාම අන්න අර දේ අපි තුල සිහි වෙලා ඉන්න පුළුවන්. මෙන්න මේ ආශ්‍රවයක් හැටියට පැමිණෙනවා. ඔබ දැන් අපි පහුගිය දවස්වල කතා කරේ ආශ්‍රව කියන්නේ මොනවද? අතීතයේ හුරු පුරුදු කරපු කෙලෙස්, බොහෝ කාලයක් පුරුදු කරපු කෙලෙස් ඇතුළත තැන්පත් වෙලා තියෙනවා. තැන්පත් වෙලා තියෙනවා කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. අනේ එබඳු කෙලෙස් මේ අරමුණු වෙනකොට, වර්තමානයේ අපිට අරමුණු වෙනකොට මේ දේවල් ඔස්සේ මේ අරමුණේ එල්ලිලා ඒ අරමුණට හා සමාන අරමුණු අතීතයේ අපි සිහි කරලා කෙලෙස් මම මගේ කියලා ඇති කරගත්තු ඒවා ඒ අරමුණත් එක්ක පහළ වෙලා එනවා. ඉතින් මෙන්න මේක තමයි මේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියලා කිව්වේ. අරමුණු අපි දැඩිව ගැනීම නිසා පෙර ඒ දේවල් අතහැරිලා ගියත් අන්න ඒ දේවල් නැවත ඒ හා සමාන අරමුණු එනකොට අර දේවල් ගලාගෙන එනවා. අන්න ඒ නිසා ඒකත් උප්පන්නයක් හැටියට සඳහන් වෙලා තියෙනවා. මොකද උපදින්නට තියෙන නිසා, උපදින්නට අනිවාර්ය නිසා, ඇයි අපි ඒ දේවල් වල නිත්‍ය වශයෙන් ගත්ත නිසා එබඳු අරමුණු නැවතෙනකොට ඉපදීම අනිවාර්ය නිසා ඒකත් උප්පන්නයක් හැටියට සඳහන් වෙන. මොකද ඒ උප්පන්නය ආරම්භන අධිග්‍රහිත උප්පන්නය. මෙබඳු කෙලෙස් හට ගැනීම, ආශ්‍රව හට ගැනීම තිය. ඊට පස්සේ ඊළඟ උප්පන්නය තමයි අවික්ඛම්බිත උප්පන්නය කියන එක. අවික්ඛම්බිත උප්පන්නය, අවික්ඛම්බිත උප්පන්නය කියලා කියන්නේ අපි සාමාන්‍ය සමතය විදර්ශනා කරමින් අපි කෙලෙස් යටපත් කරනවා. මෛත්‍රී භාවනාවෙන් ද්වේෂය අපි යටපත් කරගන්නවා. පිළිකුල් භාවනාවෙන් අපි අසුභ රාගය යටපත් කරගන්නවා. ඒ වගේම අපි තවත් ඒ භාවනා තුළින් මේ නීවරණ ධර්මය අපි යටපත් කරගනවා, කෙලෙස් යටපත් කරන. සමතයෙන් විශේෂයෙන් අපිට ඒ කෙලෙස් ඇති වෙන්නේ නැතුව විකම්බන වශයෙන් යටපත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කෙනෙක් සමතයෙන් හෝ විපස්සනාවකින් ඔය ආකාරයෙන් කෙලෙස් යටපත් නොකරගෙන ඉන්න කෙනාට අන්න ඒ දේවල් අරමුණු ඔස්සේ වැඩිලා නිතර නිතර උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අරමුණක් පැමිණියාම බලවත් ලෙස හිත කෙලිටි කරලා ඒ හිතේ අර වගේ කෙලෙස් ටික වීතික්කම පරිඋත්ථාන අවස්ථාවට ඇවිල්ලා බොහෝ ආශ්‍රව උපදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන්න ඒ නිසා තමයි එබඳු ඉපදීමකුත් තියෙනවා. සමත විපස්සනාවෙන් අපි යටපත් නොකිරීම නිසා ඒ අරමුණු පැමිණෙනකොට කාමාශ්‍රව, දිට්ඨාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී බොහෝ ආශ්‍රව උපදිනවා. හැබැයි විකම්බන වශයෙන් කෙනෙක් සමත විපස්සනාවෙන් යටපත් කරලා තිබුණොත් එයාට එමදු ආශ්‍රව දෙවිලි උපදින්නේ නැහැ. නමුත් එහෙම නොකරන කෙනාට උපදින්න පුළුවන් උප්පන්නයක් තමයි අවික්ඛම්බිත උප්පන්නය කියලා කියන්නේ. අන්න ඒ නිසා අපි හැම වෙලාවෙම මේ සමතෙන් හා විපස්සනාවෙන් කෙලෙස් මතුවෙන්න නොදී ඒ දේවල් යටපත් කරමින් ආදීනෝ බලමින් අරමුණේ යථාර්ථය පෙන්නමින් අපි මේ සමත විදර්ශනා වඩනවා. ඉතින් ඒ වගේම අසම්මෝහත උප්පන්නේ ඊළඟ එක. අසම්මෝහත උප්පන්නේ කියලා කියන්නේ එතනදී අපි ආර්ය මග්ගේන අසම්මෝහතා උප්පත්ති ධම්මතා අනතීතත, ඒ කියන්නේ මේ ආර්ය මාර්ගයෙන් අපි සෝවාන්, සකදාගාමි ආදී මේ මාර්ගයකින් අපි කෙලෙස් සහ මුලින්ම නසලා නැති නිසා අනුසේ වශයෙන් තැම්මත් වෙලා තියෙන අසම්මෝහත කියන්නේ ඒ සහ මුලින්ම උදුරා නොදාපු නිසා සුදුසු අවස්ථාවක පහළ වෙන්න පුළුවන් කෙලෙස් වලට කියන්නේ අසම්මෝහතුප්පන්න කියලා. එබඳු උප්පන්නයක් තියෙනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයාගෙන් මෙහා කොයි කාටත් ඕනම කෙලෙසයක් ඉපදීමේ හැකියාව තියෙනවා. එබඳු උප්පන්නයක්ද තියෙනවා. මව මැරෙන්න පුළුවන්, පියා මැරෙන්න පුළුවන් බව අපි ගාව අප්‍රහීන වශයෙන් තියෙනවා. මේ අවික්ඛම්බිත උප්පන්න කියන අපි සමත විදර්ශනාවෙන් යටපත් කරලා තිබුණත් මාර්ග ඥානයක් උපදවා ගන්නා තුරු සහ මුලින්ම කෙලෙස් වලින් නිමුණා කියන ඒ කතාව අපිට කියන්න බෑ. ඒ විශ්වාසයේ පදනම අපිට ඇති කරගන්න බෑ. අනුසය තියෙන තාක්කල් කොයි මොහොතේ හෝ අපි තුළ ඒ කෙලෙස් ඇති වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ආන් ඒ නිසා මේ අසම්මෝහත උප්පන්න කියන එකත් ඉපදෙන්න පුළුවන් කෙලෙස් කොටාසය. එතකොට ඒක කොයි මොහොතේ හරි අපි තුල ඉපදිලා කෙලෙස් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කොයි ආකාරයෙන් හෝ සමුදාචාර උප්පන්න කියන එක ඒ වර්තමානයේ කෙලෙස් ඇති වෙලා තියෙන කෙලෙස් අපි වහා දුරු කළේ නැත්නම් බොහෝ ආශ්‍රව අපි තුල වැඩෙනවා වර්ධනය වෙනවා. ඒ වගේම අරමුණක් හමු වෙනකොට ඒ අරමුණ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් බලමින් ඒ අරමුණ ඒ මොහොතේම නිත්‍ය වශයෙන් ගැනීම අපි අයින් කරගත්තේ නැත්නම් ඒ අරමුණේ ඒ මොහොතේ කෙලෙස් ආවේ නැතත් අපි ඒ අරමුණ නිත්‍යයි ආත්මයි කියලා දැඩිව ගැනීම නිසා පසු කලක අපිට බොහෝ ආශ්‍රව කෙලෙස් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි අරමුණු පරිහරණය කරනකොට ඒ අරමුණු නිත්‍යයි ආත්මස් වශයෙන් ගන්න නොදී හැම මොහොතේම අපි සති සම්බජාන්නේ කටයුතු කරමින් උපදින උපදින අරමුණු වල අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව, මේ කොයි අරමුණත් රළු සියුම් ඕලාරික දුක් සහගත අරමුණු වෙන්න පුළුවන්, කොයි අරමුණාවත් මේ හැම අරමුණක්ම අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි, හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා ඒ දේවල් වල දැඩිව ගැනීම අපි වළකාගත යුතුයි. අන්නේ එතකොට අපිට පුළුවන් ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ නතර කරන්න. විශේෂයෙන් විපස්සනාවෙන් කරන්නේ මෙන්න මේ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ නතර කරන එක. මොකද විදර්ශනාවෙන් හා මාර්ගඥානයකින් ඔබ මගේ දේශනාවට පෙර අහලා ඇති, ඒ වගේ මම කතා කරලා තියෙනවා, විපස්සනාවෙන් දුරු කරන්නේ මේ සමුදාචාර උප්පන්නේ නෙවෙයි. ඒ කියන්නේ මේ මොහොතේ හටගන තියෙන කෙලෙස් දුරු කරන්නේ නෑ විපස්සනාවෙන්. සැබෑ විපස්සනාවෙන් කියන්නේ අපි විපස්සනාව කියලා කියන්නේ අරමුණු වල යථාභූතය බලමින් අනිත්‍ය දුක්ඛ වඩමින් ඉන්න අවස්ථාව. මේ අවස්ථාවේ සමුදාචාර උප්පන්නයක් නෑනේ. ඒ කියන්නේ හටගත්තු වර්තමාන කෙලෙස් නෑ. ඒ නිසා විපස්සනාවෙන් හටගත්තු කෙලෙස් දුරු කරනවා නෙවෙයි. ඒ වගේම අතීත කෙලෙස් දුරු කරනවත් නෙවෙයි විපස්සනාවෙන්. අතීත කෙලෙස් නිරුද්ධ වෙලා ඉවර නිසා ඒ දේවල් අපේ අවිද්‍යාව නිසා ඒ දේවල් නැවත නැවත හටගත්තත් ස්වභාවයෙන්ම අතීත කෙලෙස් නිරුද්ධයි. පරමාර්ථ වශයෙන් අපිට අතීත කෙලෙස් කියලා පෙන්වන්න යමක් නැහැ. ඒ නිසා එබඳු කෙලෙස් මේ විපස්සනාවෙන් දුරු කරන්නේ නැහැ. අනාගතයේ කෙලෙස් තවම හටගත්තේ නැහැ. ඒ නොහටගත් කෙලෙස් දුරු කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා අපි විපස්සනාවෙන් අනාගතේ හටගත්ත කෙලෙස් කියලා කෙලෙස් කොටසක් නැහැ. මොකද ඒ කෙලෙස් තව ඉපදිලා නැති නිසා අනාගත කෙලෙස් දුරු කරනවත් නෙවෙයි. එහෙනම් මොනවද මේ කෙලෙස්? මෙන්න මේ ආරම්භණයක් දැඩිව ගැනීම නිසා සුදුසු අවස්ථාවේ ඉන්න පුළුවන් කෙලෙස් තමයි දුරු කරන්නේ. ආරම්භන අධිග්‍රහිත උප්පන්නය තමයි අපි විපස්සනාවෙන් නැති කරන්නේ. ඒ කියන්නේ අපි අරමුණු ගන්නකොට ඒ අරමුණු හම්බෙන අරමුණු අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් ගැනීම නිසා මෙන්න මේ අරමුණු අපි දැඩිව ගන්නෙ නැහැ. නිත්‍යයි ආත්මයි කියලා ගන්නෙ නැහැ. ඒ නිසා නිත්‍යයි ආත්මයි කියලා ගැනීම නිසා උපදින්න තියෙන කර්ම කෙලෙස් ආශ්‍රව බොහෝ ආශ්‍රව කෙලෙස් මේ අරමුණු අනිත්‍ය වශයෙන් ගැනීම නිසා ඒ දේවල් නම් මතු කාලෙක පැමිණියම් ඒ දේවල් එනකොට අර කෙලෙස් ගලාගෙන ඉන්නේ නැහැ. කර්ම සකස් වෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම විපස්සනා ඥානින් ඒ අරමුණේ අනිත්‍ය බව අනාත්ම බව නුවණින් අපි වටහාගෙන තියෙන නිසා. අන්න ඒ නිසා ඒ ආරම්භන අධිග්‍රහිත උප්පන්නේ කියන එක ඒ අරමුණු දැඩිව ගැනීම නිසා උපදින්න තියෙන කෙලෙස් තමයි මේ විපස්සනාවෙන් බොහෝ සෙයින් අපි නැති කරන්නේ. එතකොට අපි සාමාන්‍ය අපි භාවනාව කියන එක කතා කරනකොට එතනදී අපි කෙලෙසයක් උපදිනකොට නැති කරන අවස්ථා තියෙනවා. ඒක නෙවෙයි මම මෙතන කියන්නේ. විපස්සනාවේ හොඳ අවස්ථාව විපස්සනාව පැහැදිලිව කෙරෙන කෙලෙස් ප්‍රහාණය කෙරෙන අවස්ථාව ගැනයි මම මේ කතා කරන්නේ. එතනදී අපිට හොඳට හිත සමාධිමත් වෙලා සතිමත් වෙලා පරමාර්ථ ධර්මයන්ගේ ස්කන්ධයන්ගේ උදේවැය බලන අවස්ථාවක් තමයි පැහැදිලි හොඳ විපස්සනාවක් කියලා කියන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ මම කතා කරේ දැන් අපි අර මාතෘකාවට ආපහු ගියොත් මේ පරිවජ්ජනා පහතබ්බ කියන එකදී මෙන්න මේ අරමුණු අපි ගන්නකොට අපි පාප මිත්‍රයන් නුසුදුසු අරමුණු පැමිණෙනකොට ඒ පාප මිත්‍රයන්ගෙන් කෙලෙස්සහගත වචන පිටවෙන්න පුළුවන්, ඒ බඳු දර්ශන අපිට හම්බෙන්න පුළුවන්, කෙලෙස් ඇති වෙන අගෝචර ස්ථානවලට යෑම නිසා මෙන්න මේවා අපි ඇසුරු කිරීමේදී ඒ අරමුණු අපි දැඩිව ගැනීම නිසා බොහෝ කෙලෙස් ඇති වෙන්න පුළුවන්. එතනදී සමුදාචාර උප්පන්නය, ආරම්මන අධිග්‍රහිත උප්පන්නය, මේ කියන උප්පන්න හතරම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඒවා යම් හේකින් හම්මුණුත් නුවණින් සලකාගෙන ඒ දේවල් අපි ඒ දේවල් දුරු කළ යුතුයි. මේ විදිහට විස්කම්බන වශයෙන් හෝ ඒවා නොහට ගන්න ආකාරයෙන් අපි දුරු කරගන්න ඕන. ඉතින් අන්න මේකට තවත් අපිට හේතු කරගන්න පුළුවන් කාරණාවක් අපේ මේ භාවනා ජීවිතයේදී, ඒක තමයි මේ සම්පජන්නේ කියන එක. එතකොට අපි ඒ දේවල් නුවණින් සලකාගෙන සති සම්පජන්නයෙන් යුත්ව කටයුතු කිරීම තුළින් තමයි මේ ආශ්‍රව අපිට වළකා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ සිහිය කියන එක මං නිතර මතක් කරලා තියෙනවා. ඒ සිහිය කියන එක අනිවාර්යෙන් අපි පවත්වා ගත යුතු කාරණාවක්. මොකද ඒ නිසා මේ ආශ්‍රවය උපදින එක නතර වෙනවා. ඒ නිසා ඒ සිහි නුවණින් අපි නිතර පුරුදු කරනකොට එදිනෙදා ජීවිතයේ ගත කිරීම ඉතාමත් වටිනවා. නැත්නම් අපිට පුළුවන්කමක් නැහැ කවදාවත් මේ අපි කාලයක් යොදාගෙන පරියංක භාවනාවක් සක්මන් භාවනා කිරීමකින් පමණක් අපි මේ භාවනා මාර්ගයේ ඉදිරි වර්ධනයක් කරා යන්න හරි අමාරුයි. ඉතින් ආන නිසා මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන සම්පජන්න හතරක් ගැන මේවා අහලා තියෙන කාරණා. නමුත් අපිට මෙතනදී අපි මේ දේවල් මතු කරගන්න හොඳයි. ඒ වගේ මහපු නැති අයත් ඉන්නවා මෙතන. ඉතින් මතක නැති අයට මතක් කරගන්නත් හොඳයි මේ අට කතාවල තියෙන කාරණා. එතකොට මේ සම්පජන්නේ අපි දන්නවා චතු සම්පජන්නේ කියවාම සිහි නුවණ කියන එක. ඒ සුහුනුවණ හතර ආකාරයට බෙදෙනවා. සාත්ත සම්පජන්නේ, සප්පාය සම්පජන්නේ, ගෝචර සම්පජන්නේ හා අසම්මෝහ සම්පජන්නේ කියලා. අසම්මෝහ සම්පජන්නේ, ගෝචර සම්පජන්නේ, අසම්මෝහ සම්පජන්නේ කියලා. එතකොට මේ ආකාරයේ සතර ආකාරයකින් භාවනා කරන යෝගාවචර කෙනා දැනගත යුතුයි මේ සම්පජන්න හතර, සම්පජන්‍ය හතර පිළිබඳව දැනගත යුතුයි. එතකොට සාත්ත සම්පජන්නේ කියලා අදහස් කළේ දැන් අපි කොහට හරි අපිට යන්න තැනකට යන්න හිතෙනවා, කවුරු හරි හම්බෙන්න යන්න හිතෙනවා, කොහට හරි යන්න හිතෙන අවස්ථාවලදී තමන් ඒ වෙලාවේ සිහිය උපදවාගෙන කල්පනා කරන්න කියනවා මං මේ අනේක තමන්ට අර්ථ සහිතද අනර්ථ සහිතද කියලා. මේකෙන් මට අවඩක් හානියක් වෙන්න පුළුවන්ද? මේ යෑම තුළ තමන්ට සමහර විට අර්ථයක් නැති එකක් වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් යන හා යන්න තියෙන ගමන බෝ චෛත්‍ය දර්ශනයකට, ධර්ම ශ්‍රවණයකට මේ යන්න තියෙන ගමන, බෝධියක් වන්දනා කිරීමට යෑමෙතිලි චෛත්‍ය දර්ශනයකට යෑමේදී එතනදී මට කුසල් සිත් මතු කරගෙන බුද්ධ ඒ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන එතනදී මට යෝනිසෝ මනසිකාරය මතු කරගෙන මේ තුලින් මට භාවනාව ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න පුළුවන් කියලා මේ විදිහේ කෙනෙකුට අර්ථය සලකාගෙන ඒ තැන්වලට යන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒ තැන්වලට යෑම කිසිම ප්‍රයෝජනයක් නැති බව අපිට වැටහෙනවා නම් මේකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් අර්ථයක් නැහැ කියලා වැටහෙනවා නම් ආනිය අවස්ථාවේ අපි නුවණින් සලකාගෙන ඒ තැන්වලට නොයා යුතුය. එතකොට මේ අපි පරිවජ්ජනා පහතබ්බා කියන කාරණාවට මේක අදාළයි. ඒ විදිහට අපි සම්පජාන්නේ අපිට යන්න හිතුණු පමණකින් යන්නේ නැහැ. අර කළුව මාරපණ ගියා වගේ යන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඊට පස්සේ ඊළඟ සම්පජාන්නේ තමයි සප්පාය සම්පජාන්නේ. එතකොට යන්න හිතෙනවා හා ඒක අර්ථවත් එකක්. අපි කිව්ව චෛත්‍ය දර්ශනයට යන්න අවස්ථාව ලැබුණේ ධර්ම ශ්‍රවණයකට, බෝධි දර්ශනයකට, අසුභ දර්ශනයකට හෝ මේ වගේ දෙයකට යන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි එයා කල්පනා කරලා බලන මේතන සප්පායද අසප්පායද? අද මේ චෛත්‍ය දර්ශනයට ගියොත් අද බොහෝ පිරිසක් එකතු වෙන තැනක්. මෙතන බොහෝ ඉෂ්ඨ අරමුණු හම්බෙන තැනක්. මේ නිසා මගේ හිත මුලාවෙන්න පුළුවන්. අනිෂ්ට අරමුණු හම්බෙන තැනක් සිහිය පවත්වා ගන්න බැරි මහා ගෝසාකාරී ඉතාමත් නොසන්සුන් තත්ත්වයක් ඇති දවසක් මේ ස්ථානයක් මෙතන. ඒක මට සප්පාය නැහැ. එනිසා මට සමහරට මේකේ නූපන්න ආශ්‍රමයේ උපදින්න පුළුවන්. කාය සංසග්ගාදී ආපත්‍යවලට පැමිණෙන්න පුළුවන්. අයෝනිසෝ මානසිකාරයට පැමිණෙන්න පුළුවන් කියලා තමන්ටේ යෑම තුළ සප්පාය අසප්පාය බව සලකාගෙන මේ ස්ථානෙට මං අද නොයා යුතුයි. මේ තැනට අපි මේ විදිහට සම්මුති ලෝකයේ කටයුතු කරනකොට පවා අපි කියමු අපිට මගුල් ගෙදරකට යන්න වෙනවා. එතකොට අපි බලන්න දැන් මේ මගුල් ගෙදරකට යන්නම වෙනවා සම්මුති ලෝකේ. නමුත් ඒ එදා තියෙන දවසේ යන්න වුණොත් මේක බොහෝ කෙලෙස් ආශ්‍රව ඇති වෙන්න පුළුවන්. සමහර විට ඇතැම් මය පාප මිත්‍රයන් ඇවිල්ලා බලෙන් පවා මේ මත්පැන් පොවන්න පවා පෙළඹෙනවා. ඉතින් ඒ නිසා මම ඊට පෙර දවසේ හෝ ගිහිල්ලා එයාත් එක්ක කතා කරලා අවශ්‍ය තෑගි භෝගයක් තියෙනවා නම් දීලා මේ විදිහට ඒ අවස්ථාව අපිට උදා කරගන්න පුළුවන් සමායිට සම්මිති ලෝකේ. ඉතින් ඒ වගේ අපි මේ සප්පාය අසප්පාය බව සලකාගෙන නුවණින් සලකාගෙන ඒ නිසා ඇතිවෙන්න තියෙන ආශ්‍රව දුරු කරගන්න එකට මේ සප්පාය සම්පජන්නේ කියලා කියනවා. එතකොට යන්න හිතුණට යන්න නෑ. ඒක හොඳ එකක් වුණත් එහි යෑම සප්පායද අසප්පායද කියලා සලකා බලන්න ඕනි කියලා බුදුරජාණන් වහන්සේ මේ අට කතාවල දේශනා කරනවා. ඊට පස්සේ ගෝචර සම්පජාන්නේ. ගෝචරය කියලා කියන්නේ මොකද්ද? සකේ පෙත්ත විෂය ගෝචරය. තමන්ගේ පියාගේ විෂය තමයි ගෝචරය. මොකද්ද පියාගේ විෂය? සතර සතිපට්ඨානේ. එනිසා අපි හැම වෙලාවෙම සතර සතිපට්ඨාණයෙන් කටයුතු කිරීම ගෝචර සම්පජාන්නේ. අන්න ඒක තමයි අපි පහුගිය අවස්ථාවලත් මතක් කරේ. මේ භාවනා ජීවිතේ අපි පරියංක භාවනා, සක්මන් භාවනා කරනවා වගේම එදිනදා ජීවිතයේ සිහි නුවණ පැවැත්විය යුතුයි කියන එක මේ ගෝචර සම්පජාන්නේට අදාළයි. එතකොට මේ ගෝචර සම්පජාන්නේදී අපි හැම වෙලාවෙම දවල් කාලේ පුළුවන් තරම් අපිට පුළුවන් නම් සක්මණින් හා පරයන්කින් නීවරණ ධර්මයන් දුරු කරගන්නවා. එහෙම නැති වුණොත් ඒ දවල් කාලේදී අපි හැම කරන කියන කටයුතු වල සිහිය නුන යොදාගෙන කටයුතු කරනවා. රාත්‍රී කාලයේ පුළුවන් තරම් අපි කාලය යොදාගෙන භාවනාවේ යෙදෙනවා. සිහි නුවණින් සක්මණින් හා පරියන්කේ යෙදෙනවා. ඉතින් එහෙම බැරි වුණොත් ඒ කටයුතු තුළ හැම මොහොතෙම ඒ කොටස් තුළ සිහිය නුවණ යොදාගෙන කෙලෙස් ඇති වෙන්න නොදී කටයුතු කරනවා. ඒ වගේම රෑ ප්‍රථම යාමි මේ විදිහට අපිට පුළුවන් තරම් භාවනාවේ යෙදෙනවා. ඉතින් ඒක අපිට කාලය යොදාගෙන වැඩ කටයුතු අවසන් වෙලා පරියන්ක භාවනාවක් සක්මන් භාවනාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ රාත්‍රී මධ්‍යම යාමේ නිදාගෙන උට්ටාන සංඥා ඇතුව අහවල් වේලාවට නැගිටිනවා කියලා අදිස්ථාන කරගෙන රාත්‍රී අන්තිම යාමේ පාන්දර නැගිටලා ඒ තමන් සක්මණින් කමඨහණින් කෙලෙස් දුරු කරගන්න උත්සාහවත් වෙනවා. මෙන්න මේක හැම වෙලාවෙම අපි ගෝචරයේ හැසිරෙනවා කියලා කියනවා. මේ ගෝචරයේ හැසිරීම කියන එක අට කතාවල වටිනා වර්ණනාවක් තියෙනවා. ගතපච්චාගතවත කියලා ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පුර ප්‍රතිපත්තියක් තියෙනවා කෙලෙස් දුරු කරගන්න සඳහා. ඉතින් ඒවා සමහර අය කියනවා සමහර අය හරතින පච්චාහරති ඒකච්චෝන හරති ඒකච්චෝන හරති පච්චාහරති කියලා මේ විදිහට ක්‍රම හතරක් වෙනවා. සමහර අය යනකොට කමඨහණින් යනවලු ආපහු වෙනකොට කමඨහණින් එන්න බෑලු. භික්ෂුන් වහන්සේ නමක් නම් යනකොට පිණ්ඩපාත යනකොට සිහියෙන් යනවා. හැබැයි ආපහු එනකොට කමඨහණ අතහැරිලා එන්නේ. සමහර භික්ෂුන් වහන්සේලා යනකොට කමඨහණින් යන්න බෑ. සමහර විට කුසගින්න නිසා කමඨහණින් යන්න බෑ. හැබැයි පින්න පාතේ ගිහිල්ලා කැඳ ටිකක් හෝ වළඳලා ආපහු වෙනකොට කමඨහණින් එන්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අය යනකොට යන්නෙත් නෑ, කමඨහණින් එනකොට එන්නෙත් නෑ, මුලාවෙන් තමයි එන්නේ. ඇතැම් අය බොහෝම නුවණින් සසර බය සලකාගෙන යනකොටත් කමඨහණින්ම යනවා, ආපහු වෙනකොටත් කමඨහණින් එනවා. මෙන්න මේක අපිට කතා කරන්න පුළුවන් එදිනෙදා ජීවිතෙත්. අපි වැඩක් පටන් ගන්නකොටත් ඒ කමඨහණින්ම කරනවා. වැඩේ අවසාන කරනකොටත් කමඨහණින්ම කරන්න කෙනෙකුට පුරුදු වුණොත් ඒක බොහෝ උපකාර වෙනවා. ඉතින් ඇතැම් ස්වාමින් වහන්සේලා, ඇතැම් භික්ෂුන් වහන්සේ නමක් අවුරුදු 19ක් මේ ගතපච්චාගතවත පුරලා විසිවෙනි අවුරුද්දේ සියලු කෙලෙස් නසලා රහත් භාවයට පත්වනවා කියලා මේ අටකතාවල සඳහන් වෙනවා. ඉතින් ඒ මොහොතේදී සතරවරන් දෙවියරු බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා වන්දනා කරා කියලා කියන උන්වහන්සේට මේ අවුරුදු 19ක් මේ ගතපච්චාගත වතම පුරමි උන්වහන්සේ කරපු වීරියට. ඉතින් ඒ ගමේ ඉන්න අය සමහර විට මේ ස්වාමීන් වහන්සේ වඩිනකොට සමහර විට පිණ්ඩපාත යනකොට ටික මොහොතක් මුලා වෙලා ගියොත් සිහිය ඉපදුනම් ආපහු අසිය අතහැරිච්ච තැනට පැමිණිලා ආපහු යනවලු. ඉතින් මේ විදිහට ඉතින් වික්ෂුන් වහන්සේලා කෙරෙහි ඒ විදිහට අර ආවට බලන අය කුඹුරු වල වැඩ කරන අය පොහිතනවලු මේ මුන්වහන්සේ සිහි මුලා වෙලාද මොනවහරි මනස විකෘති වෙලාවත් මේ ආපහු වෙනවා ආපහු යනවා කියලා මේ කතා බහ වෙනවා. නමුත් උන්වහන්සේවක් ගණන් නොගෙන තමන්තේ සිහිය පුරුදු කරගත්තු අවස්ථාව. සමහර භික්ෂුන් වහන්සේලා කටේ වතුර තියාගෙන යනවා. මොකද එතකොට සිහිය රඳවා ගන්න පුළුවන් ඒ අවස්ථාවල. ඉතින් මේ වගේ අවස්ථා කටයුතු කරමින් සමහර අය පිණ්ඩපාත යනකොට භික්ෂුන් වහන්සේලා කතිකාවත් කරගන්නවලු. ඒ අන අතරේ කෙනෙකුට කෙලෙසයක් ඉපදුනොත් ඔහු එතනම හිටගෙනම ඒ කෙලෙසය දුරු කරගන්න. ඉතින් හිටගෙන දුරු කරන්න බැරුණොත් වාඩි වෙලා හෝ කෙලෙසය දුරු කරගෙනම ඉදිරියට යන්න කියලා කතිකාවත් කරගන්න. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහෝම සිහියෙන් යන්නේ. ඒ අතර මැද යම් භික්ෂුන් වහන්සේ නමකට කෙලෙසයක් ඇති වුණොත් ඒ භික්ෂුන් වහන්සේ වංචාවක් කරන්නේ නැහැ, හිටගන්නවා. ඒ නතර වෙනකොට අනිත් හැම භික්ෂුන් වහන්සේලාම දකිනවා මුන්නවහන්සේට කෙලෙසයක් ඇති වෙලා කියලා. ඉතින් ආන් ඒ නිසා කෙලෙස් හටගන්න දෙන්නේ නැතුව බයේ බොහෝ සිහියෙන් කෙලෙස් වලට බයේ බොහෝ අය මේක දකිනවා කියලා ආන් ඒ විදිහේ උපාය යොදාගෙන මේ සිහි නුවණ සම්පජන්නේ දියුණු කරගත්තා. ඉතින් මෙන්න මේකට ගෝචර සම්පජන්නේ. හැම මොහොතෙම ඒ ගෝචරය තුල පියාගේ ඉඩම තුල වාසය කළ යුතු. මේක බොහෝම අපි පුරුදු කරගත යුතු, පුහුණු කරගත යුතු වටිනා සම්පජන්නයක්. මේක මත තමයි පින්වතුනි අපේ භාවනාව ඉදිරි වර්ධනය සිදු වෙන්නේ. කොහොමදින් මතක තියාගන්න ඕන නැත්නම් අපි තුල මේ පුරුදු පුහුණු කිරීම තුලින් ඇති කරගන්න ඉන්ද්‍රිය ධර්මයන් ආපහු මුලා වීම නිසා දුබල වෙලා හානියටපත් වෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ ගෝචර සම්පජන්නේ කියන එක විශේෂයෙන් අපි සිහි තබාගෙන පුරුදු පුහුණු කළ යුතු එකක්. ඊළඟ සම්පජන්නේ තමයි අසම්මෝහත සම්පජන්නේ. අසම්මෝහත ඒ කියන්නේ මුලා නොවී කටයුතු කිරීම. එතකොට අසම්මෝහත කියලා කියන්නේ මුලා වෙන්න නොදී හිත හැම මොහොතෙම නුවණින් යුක්තව අපි හිත පවත්වාගෙන යෑම තමයි අසම්මෝහත සම්පජන්නේ කියලා සඳහන් කළේ. එතකොට මේ අසම්මෝහත සම්පජන්නේ කියන එකෙන් අර්ථවත් කරන්නේ දැන් අපි සක්මන් කරනවා නම් අපි ගමනක් යනකොට එතකොට එයා නුවණින් සලකා ගන්නවා මම යනවා නෙවෙයි කෙනෙක් යනවා නෙවෙයි මේ යෑම කියන එක කොහොමද සිද්ධ වෙන්නේ. පුද්ගලයෙක් යනවා, පුද්ගලයෙක් කකුල තියනවා, කෙනෙක් එනවා කියලා මෙන්න මෙහෙම මුලාවෙන් අරමුණු ගන්නෙ නෑ කියනවා. යනවා කියන එක සිද්ධ වෙන්නේ කොහොමද? යන්න ඕනේ කියන හිතක් උපදිනවා. ඒ හිත සිතද මම නෙවෙයි. එතකොට ඒ හිතක් උපදීම නිසා යෑම ක්‍රියාව කරමින් දෙවනුවද හිතක් උපදිනවා. එතකොට යෑම ක්‍රියාව කරමින් හිතක් උපදිනකොට ඒ හිතේ චේතනාවත් එක්ක උපදින චිත්ත කිරිය වායෝ ධාතුවේ බලයෙන් විඤ්ඤාප්ති උපද්දවමින් මේ කය ඉදිරියට තල්ලු කරනවා. කකුලක් ඔසවනවා කියන එක ඉදිරියට යවනවා කියන එක මේ චේතනාවන් උපදින චිත්තකිරිය වායෝ ධාතුවත් එක්ක මේ කය චලනීය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කය චලනීය වීමට අපි පුද්ගලයෙක් යනවා කියලා කියනවා. දැන් ධර්මයේ සඳහන් වෙන්නේ අට කතාවල කරත්තයක් යනවා කියලා, කරත්තයක් එනවා කියලා කියනවා. නමුත් ඇත්තටම කරත්තය එනවා යනවා නෙවෙයි, කරත්තේ බැඳලා ඉන්න ගොන්දුන්නා ඒ ගොන්දෙන්න නිසා, ඒ ගොන්දෙන්නගේ ක්‍රියාකාරීත්වය නිසා කරත්තේ ඉදිරියට යනවා. ඒ නිසා ලෝක විවහාරය කරනවා, රතය යනවා, කරත්තේ පැමිණෙනවා, කරත්තේනවා කියලා විවහාර කරනවා. ඒ වගේ අපි රූපේ දිහා බලාගෙන රූපේ ගමන් කරනවා, මම යනවා කියලා අපි මුලාවෙන් ගන්න තැන මොකද්ද වෙලා තියෙන්නේ? හිත නිසා, ගොන්දෙන්න නිසා කරත්තේ යනවා වගේ හිත නිසා ඒ හිතෙන් උපද්දන චිත්ත කිරිය වායෝ ධාතුව ඒ හිතේ උපන් චේතනාවට අනුව මේ කය පිළියෙල වෙනවා. මොකක්ද හිතේ උපන් චේතනාවට අනුව ඒ හිතෙන්ම උපන් වායෝධාතුව බලයෙන් ඒ ඇති කරන ඒ තල්ලු කිරීම මේ කය චලනය කිරීම තමයි අපි යෑම කියලා කියන්න වාඩිවීම කියලා කියන කකුල් එසවීම කියලා කියන මේ ඔසවනවා කියනක මේ කකුල එසවීම කියනක චේතනාව තුළ තියෙන. ඒ චේතනාව තුළ තියෙනක තමයි අපි රූපය තුළින් ක්‍රියාත්මක කරන්නේ. නමුත් මේ දේවල් ඔක්කොම ගැට ගැහිලා අපිට මුලාවෙන් සත්පුද්ගල භාවයෙන් මේ දේවල් අරමුණු ගන්නවා. ඉතින් අන්න ඒකට තමයි එහෙම නොගෙන මුලාව නැතුව අපි අරමුණු ගන්න පුළුවන්. රූපයක් දකිනකොට මේ වර්ණ සටහනකුයි දකින්නේ අපි. සද්දයක් ඇහෙනකොට මේ සද්ද මාත්‍රයක් ඇහෙන්නේ. කෙනෙක් කතා කරනව නෙවෙයි. ඒක අපි තුල ඇතිවෙච්ච විපරිත අදහස. වර්ණයක් දකින තැන පොත්ගලයක් දකිනවා කියන එක අපේ විපරිත අදහසක්. ඒක අපි ඇති කරගත්තු එකක්. ඇත්තටම අපිට දැකීම සිද්ධ වුණේ වර්ණ සටහනක් නේද? මේ වර්ණ සටහන හටගෙන නිරුද්ධ වෙනවා නේද කියලා ආන්නේ ඒ විදිහට කෙනෙක් නුවණින් සිහිනුවණ පවත්වන එකට කියනවා අසම්මෝහත සම්පජන්නේ කියලා. ඉතින් මෙන්න මේ සම්පජන්නේ අපි ජීවිතේට එකතු කරගන්න සාත්ත සම්පජන්නේ, සප්පාය සම්පජන්නේ, ගෝචර සම්පජන්නේ හා අසම්මෝහ සම්පජන්නේ. මේ හතර කාරණා තුල අපි හිත පැවැත්වීම නිසා අර පරිවචනා පහ තබ්බ කියන ධර්ම කාරණාව තුල අපිට එන්නට තියෙන ඇති වෙන්න තියෙන ආශ්‍රවයෝ ඇති වෙන්න නැතුව යනවා. නූපදින ස්වභාවයට පත් වෙන. ඉපදුනත් ඒ ආශ්‍රව වහා දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ විදිහේ සම්පජන්නේ තුලින් අපිට ඒ කාරණා දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නොවුනොත් පින්වතුනි මේවා දුරු නොකිරීම නිසා, ඒවා ඒ මොහොතේම අයින් නොකිරීම නිසා බොහෝ හානි වෙන අවස්ථා, හානි වෙච්ච අවස්ථා, භික්ෂුන් වහන්සේලා උපවිදි අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව එක කතා ප්‍රවෘත්තියක් මම සඳහන් කරන්නම්. මිරිසවැටිය පූජා, අනුරාධපුරයේ මිරිසවැටි චෛත්‍ය රාජේ පූජා කරන වෙලාවේ, ඒ වෙලාවේ අටකතාවේ සඳහන් වෙනවා භික්ෂූන් ලක්ෂයක් එතෙන්ට පැමිණියා කියන, භික්ෂුණීන් 90000ක් එතෙන්ට පැමිණියලු. අන්න ඒ අවස්ථාවට එක්තරා මේ සත්‍යවිරිදි සාමණේර නමක් හා සාමණේරි කෙනෙක් ඒ පූජාවට ආවා. එන වෙලාවේ අර සාමණේර නම කැඳ වාගයක් අරගෙන, උණු භාජනයක කැඳ අරගෙන පූජා කරන්න කියලා යනකොට, මේ අතෙන් රස්නෙ නිසා අත් දෙක මාරු කර කර මේ විදිහට හරන් යනකොට අර සාමණේරින් වහන්සේ මේක දැකලා තමන්ගාව ළඟ තිබුණු තැටියක් තියලා මෙන්න මේ තැටියේ තියාගෙන යන්න කියලා මතක් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අනේ අවස්ථාවේදී ඒ කාරණාව මේ සාමණේර කෙනා ඒක සිහියට අරගෙන, නමුත් ඒ වෙලාවේ ඒ සිද්ධිය වෙලා ඉවර වුණා. ඉතින් නමුත් මේකේ තමන්ගේ හිතේ ඒ මොහොතේ කෙලෙසයක් ඇති නොවුණත් මේ අරමුණ තමන්ට දැඩිව ගැනීමක් සිද්ධ වෙලා තිබුණා. ඉතින් මේ ආරම්භන අධිග්‍රහිත උපන්නයක් මෙතන හටගෙන තිබුණා. මේක බැලුවේ නැහැ මේ තමන්ට සුදුසු අරමුණක් හම්බුණා කියලා ඒක විපස්සනා කරේ නැහැ. නමුත් පසු කාලෙක මේ රටේ දුර්භීක්ෂයක් ඇති වෙච්ච වෙලාවේදී මේ දෙන්නම විදේශගත වුණා. මුලින් අර සාමණේරි ඒ භික්ෂුණියක් වෙලා විදේශගත වුණාන් පස්සේ, පසුව මේ භික්ෂුව අර සාමණේර ස්වාමීන් වහන්සේ පසුව ගියන් පස්සේ ලංකාවෙන් භික්ෂුන් වහන්සේ නමක් පැමිණියා කියලා ආරංචියට හොයාගෙන ගිහිල්ලා කතා බහ කරනකොට මේ ඉතින් අර භික්ෂුණිය අහලා තියෙනවා, ඔබ මිරිසවැටිය පූජා කරන කාලයේදී ඔබ කොයි වයසේද කියලා. එතකොට කියනවා මම සත්ව ඇවිරිදි වයසේ හිටියේ. එතකොට අර සාමණේරින් වහන්සේ, භික්ෂුණින් වහන්සේ මමත් ඒ කාලේ ඒ වයසේ තමයි හිටියේ, ඒ ස්ථානෙට පැමිණියද කියලා මේ විදිහට කතා බහ කරමින් ඉන්නකොට, එතකොට කිව්වා මං ඒ කාලේදී එක්තරා භික්ෂුන් වහන්සේ නමකට කැඳ අරන් යනකොට තැටියක් පූජා කර දුන්නා කියලා. ආ එතකොට අර අතීතය අන්න අර එක මතක් වුණා එකපාර. මහා ඒ මම තමයි ඒ තැටිය බාරගත්තේ කියලා ඒ වෙලාවේ අර භික්ෂුව මතක් කරා. අර අතීත ආශ්‍රවේ මතක් වෙලා ඒ වෙනකොට ඒ දෙන්න 60 ඇවිරිදි වියේ හිටියේ. නමුත් ඒ දෙන්නම උපවිදි වෙලා ඒ පැවිද්ද ආරක්ෂා කරගන්න බැරුව ගිහි බවට පෙරළුණා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ආන්න ඒ වගේ තව නොයෙකුත් කතා ප්‍රවෘත්ති ඉරදීන් ගියපු සමහර ස්වාමීන් වහන්සේලාට එබඳු ගීත ගායනා ඇහිලා ඒවා නුවණින් සලකා නොගැනීම නිසා ඒ සියලු ඉරදී ධ්‍යාන පිරිහිලා ගිහි බවට වෙච්ච අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඇයි මේ ඒවා අර කියන පරිවජ්ජණයෙන් හා මේ සම්පජන්නේ නොවීම නිසා නූපන්න ආශ්‍රවයේ ඉපදිලා මේ භාවනා මාර්ගය අඩාල වෙලා ඒ භාවනාවන් කඩා වැටෙන්න පවා පුළුවන්කම තියෙන අවස්ථා තමයි ඒ ධර්මයේ තව කුතේ කුත්තේ උපමා සත්‍ය සිදුවීම් සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මම අර මුලින් මතක් කරා වගේ මේ සම්පජන්ණය තේරුම් අරගෙන මේ පරිවජ්ජනා පහ තබ්බාගෙන ආශ්‍රවය දුරු කරගත යුතු ආකාරය හොඳින් හිත තබාගෙන ඒ දේවල් අපි දුරු කරන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා සිහිය පවත්වා ගැනීම හාර උප්පන්න හතර පිළිබඳව අපි නුවණින් සලකා බැලීම සම්පජන්න හතර පිළිබඳව නුවණින් සලකා බැලීම කියන මෙන්න මේ කාරණා පිළිබඳව අපි හොඳින් හිත තබාගෙන මේ යෝගාවචර ජීවිතේ ඉදිරියට අරන් යා යුතුයි. දැන් මම මේ පරිවචනා පහතබ්බා කියන ධර්ම කාරණාව මෙතකින් අවසන් කරනවා අපිට ඉදිරි කාරණාව යෑම සඳහා. ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ විනෝදනා පහතබ්බා කියන මේ ධර්ම කාරණාව පිළිබඳව. කතමේච භික්කවේ ආසවා විනෝදනා පහතබ්බා කියන. ඒකට විනෝදනා පහතබ්බා කියලා කියන්නේ දෝෂ සැලකීමෙන් වීර්යයෙන් යුක්තව දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව. ඒකත් බොහෝ වැදගත් කාරණාවක්. මට මේ දේශනාව ඇත්තටම මේකත් වෙනම දේශනාවක් කළ යුතු එකක්. නමුත් ඉදිරි වස් කාලය නිසා ඉතින් මේ දේශනා කරගන්න බැරි වෙයි කියන අදහසින් මම මේක එකට දේශනා කරන්නේ. ඉතින් මෙතනත් බොහෝ වැදගත් වටිනා දහම් කාරණාවක් බුදුරජාණන් වහන්සේ හෙළිපෙළි කරනවා. අපි සූත්‍රයට මුලින් යොමු වුණු ඉද භික්ඛවේ භික්ඛු පටිසංකා යෝනිසෝ uppannං කාමවිතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. මහණෙනි මේ ශාසනයේ භික්ෂුව නුවණින් සලකාගෙන uppannං කාමවිතක්ඛං uppan කාමවිතක්ඛං නාදිවාසේති හිත තබා නොගනි ඉවසයි නොඉවසයි පජහති කියන දුරු කරයි විනෝදේති විනාශයට පත් කරයි භ්‍යන්ති කරෝති එතකොට විනාශ කරන්නයි විනාශ කරයි භ්‍යන්ති කරෝති අනභවං ගමේති නැවත නූපදින ස්වභාවයට පත් කරයි. එතකොට මේ ශාසනයේ යෝගාවචන කෙනා නුවණින් සලකාගෙන උපන් කාම විතරකයන් සිත තබා නොගැනීම දුරු කරයි බැහැර කරයි විනාශ කරයි නැවත නොඉපදින ස්වභාවයට පත් කරයි. එතකොට උපන් කාම විතරකයක් උපදිච්ච ගමන් එයා ඒක ඒ කාම විතරකේ ඉවසුවොත් අපි දන්නේ නැතුව මේ හිත වසඟ වෙලා බොහෝ ආශ්‍රව කෙලස් වැඩෙනවා. ඒ නිසා ඉවසනවා කියන්නේ මෙතන අදහස් කරේ අපේ විතර්කයට එන්න ඉඩ දෙනවා. සමහර දේවල් අපි නොසැලකීම නිසා ඒ විතර්කයෝ පැමිණෙනවා. ඉතින් සමහර දේවල් අපි එන්න ඉඩ දීලා තියෙනවා. සමහර දේවල් අපිට ඒ මෙනෙහි කරන්න ගියත් ඒ ආරමුණේ තියෙන බලවත්කම නිසා ඒව කඩාන බිඳගෙන ඉදිරියට එන අවස්ථා තියෙනවා. මේ කොයි ආකාරයෙන් ආවත් වීරියෙන් දෝෂ සලකාගෙන හටගන්න පෙර හෝ හටගත්නම් පස්සේ හෝ ඒ විතර්කය ඒ විතර්කයේ පිළිබඳව දුරු කර ගැනීම සඳහා නැවත නූපදීම සඳහා හරියට සැරසිලා ඉන්න සුදු වෙනගත් පුද්ගලයෙකුගේ ස්ත්‍රියක්ගේ ඇඟට සර්පකුණක් මලකුණක් බලුකුණක් දැම්මොත් එහි දෝෂ සලකාගෙන වහා බැහැර කරන්නේ ඉවත් කරන්නේද එබඳු ආකාරයෙන් තමන්ට උපන්නර ලාමක පාපක අකුසල විතර්කයන් වහා දුරු කළ යුතුයි විනාශ කරලා දැම යුතුයි නැවත නූපදින ආකාරයට අරමුණේ යථාර්ථය පෙන්විය යුතුයි. ඒ විදිහට උපන් ව්‍යාපාද විතර්කයන් උපන් විහිංසා විතර්කයන්ද මේ විදිහට උපන් පාපක අකුසල ධර්මය උප්පන් උප්පන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. එතකොට අර කියන තුන් විතර්කයෝ වගේම උප්පන් උප්පන් ලාමකෝ අකුසල ධර්මයන් විතක්ක මාත්‍රයෙන් සිතවිලි මාත්‍රයෙන් චිත්තුප්පාද මාත්‍රයෙන් ඒ දේවල් බැහැර කළ යුතුයි, දුරු කළ යුතුයි, දුරුම්ම දුරු කළ යුතුයි. යං හිස්ස භික්කවේ අවිනෝදයතෝ උප්පජ්ජයුං ආසවා විගත පරිලාහා විනෝදයතෝ ඒ වස්සතේ ආසවා ඒවංස තේ ආසවා විගත පරිලාහන හොන්ති ඉමේ උච්චති භික්කවේ ආසවා විනෝදනා පහතප්ප. එතකොට යම් විදිහකින් මේ විදිහට දෝෂ සලකහගෙන ඉවත් නොකරන කෙනාට උපදින ඒ ආසව දැවිලි පරිදාහයෝ අර විදිහට උපන් උපන් විතර්කය දුරු කරන, විනාශ කරන, පහ කරන කෙනාට අර දැවිලි ආශ්‍රව උපදින්නේ නැහැ. හටගත් මොහොතේම ඒ අයින් කරලා දැම්මොත් එයාට අර වර්ධනේ වෙලා වෙන හානිය එන්නේ නැහැ. ඉතින් ආන් ඒ නිසා මේ උපන් උපන් විතර්කය නුවණින් සලකාගෙන උපන් උපන් අවස්ථාවේ දුරු කළ යුතුයි කියලා ඒ බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් මේ ආශ්‍රව පහාණයට විනෝදනා පහතබ්බා කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අපි ඒක දැනගෙන අපි හිත දිහා බලාගෙන නිතර සිහියෙන් ඉන්නකොට අපිට තේරෙනවා කාම විතර්කයක් එනකොට කාම විතර්ක කියන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බාද, ඉෂ්ට වූ මනාප අරමුණු. මේ අරමුණුව තුළ අපි තුළ කැමැත්ත, ආසාව බැස ගන්නවා. ඒ නිසා ඒ අරමුණු ඔස්සේ අපි විතර්ක කරමින් කෙලෙස් ඇති කරගන්නවා. එතකොට ඒ නිසා අපි තුළ කාමාශ්‍රව ඇති වෙනවා, භවආශ්‍රව ඇති වෙනවා, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ හතර ආශ්‍රවයෝම ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් ඒ නිසා ඒ හට ගන්නකොට මේ භව ආශ්‍රවය, ඒ වගේම දිව්‍ය ලෝක සැපයන්ගේ පවා ඇති වෙන ඒ කාම ස්වභාවය අපි දුරු කරගන්න ඕන. එතකොට ඒ විදිහට මේ උපන් උපන් ආශ්‍රවයන් දුරු කිරීම හොඳට තමන්ගේ හිත දිහා බලාගනිමි. කෙලෙසයක් හටගන්නකොටම ඒ කෙලෙසේ ඒ ආදීනව සලකාගෙන දුරු කර යුතුයි. ඉතින් මේ සඳහා අපිටත් තවත් මේ අටකතා සූත්‍ර කීපයක් අපිට මේකටත් ලං කරගත්තොත් මේ ධර්ම කාරණාවටත් වටිනා දහම් කරුණු ටිකක් එකති කරගන්න පුළුවන්. ඒ අතර එක සූත්‍ර දේශනාවක් තමයි දේදහ විතක්ක සූත්‍රය කියන්නේ. විතක්ක සන්තාන සූත්‍රය ආදී මම ඊට පෙර මතක් කරලා තියෙනවා. මේ වගේ දේශනා තුළින් අපිට ඒ උපන් උපන් කාම විතර්ක, විලෝභ සාගත, ද්වේෂ සාගත, මෝහ සාගත විතර්කය වයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විතක්ක කියන එක ඇත්තටම මේ භාවනා කරන අපි හැමෝටම ලොකු බාධාවක් පවතින දෙයක් මේ විතර්ක කියන දේවල්. ඉතින් මේ විතර්ක අපි නුවණින් සලකාගෙන දුරු කරේ නැත්නම් ඒවා වර්ධනය වෙලා මේ භාවනාව ඉදිරියට කරගෙන යන්න බැරි තත්වයකට පත් වෙනවා. කෙනෙකුට සමහරට සක්මන් කරනකොට එක පියවරක් දෙයක් යනකොට අපේ හිත පිට පැනලා විතර්කයන් ඔස්සේ යනවා. ඉතින් බොහෝ අය මතක් කරන එකක් මේ විතර්ක නිසා තමන්ට මේ භාවනාව කරගන්න බැරි අවස්ථා. ඉතින් මේ විතර්ක ඒවා පැමිණෙන්නේ අර කියන ආකාරයෙන් අපි අර උපන්නේ ගැන කතා කරනකොට මේ අරමුණු ගන්නකොට අපි උපාදාන වශයෙන් දැඩිව ගැනීම නිසා තමයි ආන්නේ බඳු විතර්ක අපිට ගලාගෙන ඉන්නේ. ඉතින් බෝධරජානන් වහන්සේ මේ දේශනා කරනවා මේ දේවදා විතක්ක සූත්‍රයේදී, මහණෙනි මං බුදු වීමට පෙර, සම්බෝධියට පෙර බෝසත් කාලයේදී මං මෙන්න මේ විදිහට කල්පනා කරා. මම මේ විහරණය විතර්ක දෙකොටසකට කරගෙන භාවිතා කරනවා නම් හොඳයි කියලා උන්වහන්සේට කල්පනාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ පුබ්බේ මේ භික්කවේ සම්බෝධ අනබි සම්බුද්ධා බෝධිසත්ත්වේව සත්වෝ ඒතද හෝසි යන්නූනං දේදා කත්වා දේදා කත්තා විතක්කේ විහරේ යන්ති. සෝකෝ අහං භික්කවේ යෝචායං කාම විතක්කෝ යෝච ව්‍යාපාද විතක්කෝ යෝච විහිංසා විතක්කෝ ඉමං ඒකම් භාගම කාසි. එතකොට යම් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්කයක් තියෙන මේක එක් කොටසක් හැටියට සලකා ගත්තා. යෝචායන් නෙක්කම විචක්කෝ විතක්කෝ යෝච අභ්‍යාපාද විතක්කෝ යෝච අවිහිංසා විතක්කෝ ඉමං ද්විතියං භාගම කාසි. එතකොට මේ දෙවනි කොටස භාගයයි කියලා කොටස් දෙකකට බෙදාගත්තා. ඉතින් මේ විදිහට කොටස් දෙකකට බෙදාගෙන තස්ස මයිහං භික්කවේ ඒවන් අපමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ උපද්ජති කාම විතක්ක. ආං මෙහෙම භාවනා කරනකොට තමන් වහන්සේට කාම විතර්ගයක් උපදිනවා. ඒ කොටස් දෙකකට බෙදාගෙන තමන් මේ විතර්ග ගැන සැලකිල්ලෙන් තමන් ඒ සිහි නුවණින් යුක්තව දැන් කටයුතු කරනවා. දැන් මේ අප ගැනත් කියන්නේ. එතකොට මෙහෙම භාවනා කරනකොට හරි එදෙනදා ජීවිතයේදී ආන්න උපදිනවා කාම විතර්කය. සෝ එවං පජානාති, ඔහු මෙන්න මෙසේ නුවණින් දන්නවා. මොකද උප්පන්නෝ උප්පන්නෝ කෝ මේ අයං කාම විතක්වා, පළමුවෙන්ම සිහි උපදව ගන්න මන් තුළ මෙන්න මේ කාම විතක්කයක් ඉපදිලා. සෝචකෝ අත්තව්‍යාබාධාපි සංවත්තති, පරව්‍යාබාධාපි සංවත්තති, උභයව්‍යාබාධති සංවත්තති, පඤ්ඤා නිරෝධිකෝ විගතපක්ඛිත්තෝ විගතාපක්ඛිත්තෝ අනිබ්බාන සංවත්තනිකෝ කියලා මෙන්න මේ විදිහට නුවණින් සලකනලු මේ මට කාම විතර්කයක් උපදිනවා. මේ කාම විතර්කේ තමන්ට අහිත පිණිස පවතින්නේ, අනුන්ට අහිත පිණිස පවතින්නේ, දෙපක්ෂයටම අහිත පිණිස පවතින්නේය. පඤ්ඤා නිරෝධෝ ප්‍රඥාව විනාශ කරලා දාන්නේය, ප්‍රඥාව නිරෝධ කරලා දානෝ, නැති කරලා දානෝ. විගතාපක්ඛිත්තෝ දුක් විපාක ඇති එකක් මේක, දුක් ගැහැට විපාක ඇති එකක්. අනිබ්බානස නිවන පිණිස පවතින්නේ නෑ මේ විතර්කය කියලා මෙන්න මේ විතර්කයේ දෝෂ සලකනවා. මේ විදියට දෝෂ සලකනකොට තමන්ට දුක් පිණිස පවතිනවා කියලා සලකනකොට මේ විතර්කේ නැති වෙලා යනවලු. අත්තාභ්‍යාබාධං සංවත්තිපිපේ සංවත්තතිපි මේ භික්කවේ පටිසංචික්කතෝ ආබතං ආගච්ඡති අබ්භාතං ආගච්ඡති. ආන්තර තමන්ට දුක් පිණිස පවතිනවා නේද මේ විතර්කය කියලා සිහි කරනකොට අර විතර්කය නැති වෙලා. අනුන්ට දුක් පිණිස පවතිනවා නේද, දෙපක්ෂට දුක් පිණිස පවතිනවා නේද කියලා සලකනකොට අර විතර්කය නැති වෙලා යන. මේ විතර්කය නිසා මගේ ප්‍රඥාව විනාශ වෙනවා නේද කියලා සලකනකොටත් අර විතර්කය නැති වෙනවා. එහෙම නැත්නම් මේ විතර්කය නිසා මට නිවන හිරෙනවා නේද, නිවන වැළකෙනවා නේද කියලා සලකනකොටත් අර විතර්කේ නැති වෙලා යනවලු. ආන්න මේ විදිහට ඒ නුවණැති කෙනා විසින් නුවණින් සලකාගෙන උපන් කාම විතර්කේ දුරු කරනවලු. හිත තබා ගන්නේ නැහැ, විනාශයට පමුණනවා, නැවත නූපදින ස්වභාවයට පත් කරනවා. එතකොට මේ විදිහට කටයුතු කරනකොට උපන් පරව්‍ය මේ ව්‍යාපාද විතර්කයක් උපදිනවා. ආන්න එතකොට නුවණින් සලකා මා තුළ මේ අකමැති තරහෙන් යුක්ත විතර්කයක් මාහට හටගත්තා කියලා සිහිය උපදවා ගන්න. සිහිය උපදවාගෙන අර විදිහටම මේ හිංසා විතර්කය පිළිබඳව, හිංසා විතර්කය පිළිබඳව සලකන මේක තමන්ට අහිත පිණිස පවතින, අනුන්ට අහිත පිණිස පවතිනවායි, දෙපක්ෂයට මහිත පිණිස පවතින එකක්. මේකින් ප්‍රඥාව දුබල කරලා දාන, නිවන අහුරලා දානවා කියලා සලකනකොට අර තමන් උපදිතු අර හිංසා විතර්කයේ දුර වෙලා යන මේ ව්‍යාපාද විතර්කේ. මේ විදිහට හිංසා විතර්කයකුත් අනුන්ට හිංසා කිරීමට පීඩා පිරීමට දුක් පැමිණීමේ විතර්කයන් මේ විදිහට තමන්ගේ ඒ බඳු ලාමක අකුසල විතර්කයන් උපදිනකොට මේ විදියට විතර්කයේ දෝෂ සලකාගෙන සැලකීමෙන්ම අර විතර්කය නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට බෝසත් කාලේ අර විතර්ක අකුසල පක්ෂේ විතර්කයේ කොටසකට සලකාගෙන භාවනා කරමින් කටයුතු කරනකොට, සිහියෙන් නුවණින් යුක්තව එදිනදා කටයුතු කරනකොට අර විදිහේ විතර්කයක් එනකොටම තමන් හිතනවා මෙන්න තමන් තුළ අකුසල විතර්කයක් හටගත්. අර දොරටු පාලකයා නාදුනන පුද්ගලයෙක් අල්ලගත්තා වගේ අර තමන් තුළ අකුසලයක් හටගන්නකොටම මේ අකුසලයක් ඉපදුනා කියලා නුවණින් සලකාගෙන වහා දෝෂ සලකලා අයින් කරනවා. නෙක්ඛම්ම විතර්කයක්, අව්‍යාපාද විතර්කයක්, අවිහිංසා විතර්කයක් උපදිනකොට මේක තමන්ට හිත පිණිස පවතින්නේ, අනුන්ට හිත පිණිස පවතින්නේ, ප්‍රඥාව දියුණුවන දෙයක්, නිවන පිණිස පවතින එකක් කියලා අපි කෙනෙකුට තරහක් ඇති වෙනකොට ඉවසනකොට අන්න ඒක අපි තුළ අව්‍යාපාදයක් ඇති වෙන්නේ. අහං ඒකේ සලක මේක කොයිතරම් සුඛයක්ද, මේකව ලාභයක්, මේ තුලින් මගේ නිවන විවෘත වෙනවා කියලා තමන් තුල නෙක්ඛම්ම විතරකයක් කෙනකොට, දැන් කෙනෙකුට භාවනා කරන්න හිතෙනවා මේ නෙක්ඛම්ම විතරකයක් ආවි, ඒක තමන් ඒකේ ඒක යහපත සලකාගත්තෙ නැත්තං සමහවිට යාට නීවරණයක් ඇවිල්ලා බාධාවක් ඇවිල්ලා දැන් භාවනා කරන්න බෑ, දැන් වෙලාවක් නෑ, මේ වෙලාවේ සුදුසු නෑ කියලා අර නෙක්ඛම්ම විතර්කේ විනාශ වෙලා නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ නෙක්ඛම්ම විතර්ක අභ්‍යාපාද විතර්ක ඉවසීම වශයෙන් ඇතිවෙන විතර්ක, ඒ වගේම අවිහිංසා වශයෙන් ඇතිවෙන කරුණාද්‍යාසයෙන් ඇතිවෙන විතර්ක ඇතිවෙනකොට මෙහි ඇති යහපත, එහි ඇති ගුණය, මෙහි ඇති ප්‍රයෝජනේ සැලකුවාම හිතෙහි බැස ගන්නවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර විතර්ක යහපත් විතර්ක එක් කොටසකටත් අයහපත් විතර්ක තව කොටසක් බෙදාගෙන මේ විදිහට අප්‍රමාදව කටයුතු කරනකොට විතර්ක දුරු කරමින් යනකොට යම් වෙලාවක තමන්ගේ හිත ක්ලාන්ත වෙනවා, වෙහෙසටපත් වෙනවා. ඒ විතර්ක නිග්‍රහ කරමින් යනකොට ඒ වෙලාවේ තමන්ගේ හිත දැන් ටිකක් උද්දච්චයට ගිහිල්ලා විසිරිලා කියලා දැනගත්තාම බෝසතාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් වෙන මම එහිම සමත කමඨහනක හිත මෙනෙහි කරනවා, සමත කමඨහනක හිත ආසේවණය කරනවා. ආන් ඒ වෙලාවේදී මගේ හිත තැම්පත් වෙනවා, සමාධිගත වෙනවා, සුඛය උපදිනවා. ඉතින් මේ වෙලාවේදී තමන් ඒ ආශ්‍රවය විදර්ශනාවට හිත යමලා පරමාර්ථ ධර්මයන්ගේ ඇතිතතු බලමින් අනිත්‍ය දුක්ඛ තිලක්ෂණයට නංවනිමින් හිත හොඳින් භාවිතා බහුලීකත කිරීමේදී තමන්ගේ අර කෙලෙස් තදංග වශයෙන් යටපත් කරමින් කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනකා යන් දේව භික්කවේ භික්ඛු බහුලමනු විතක්කේකි අනුවිචාරෙති තතා තතාන්ති හොන්ති චේතසා කාමවිතක්කං චේව භික්කවේ භික්ඛු බහුලමනු විතක්කේති අනුවිචාරේති මකාසි නෙක්ඛම්ම. එතකොට මෙතනදී මේ සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ යම් යම් විතර්කයක් විතර්කණය කරනවා නම් ඒ අයුරින් ය බහුල කරනවා නම් ඒ අයුරින් හිත නැමිනවලු, ඒකට හිත පුරුදු වෙනවා. යම් විදියකින් කාම විතර්කම ව්‍යාපාද විතර්කම යම් කිසි කෙනෙක් ඇසුරු කරනවා නම් සේවනය කරනවා නම් හිත ඒ අරමුණු ඔස්සේම උපදින්නේ. මේ භාවනා කරන්න ගියත් ඒ බඳු විතර්ක තමන්ගේ හිත උපදිනවා. ඉතින් නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්කම බහුලකට වාසය කරනවා නම් ඒ භික්ෂුවට, ඒ යෝගාවචර කෙනාට හැම මොහොතේම ඒ උතුම් කුසල් විතර්කම උපදිනවා. ඒ කෙනාට අකුසලයක් උපදිනකොටම තේරෙනවා. එයා හැම වෙලාවෙම මේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසාදී විතර්ක තුල තමයි ජීවිතේ ගත කරේ. ඒ නිසා හිත හැම වෙලාවෙම ප්‍රසන්නව පිරිසුදුව පැවතුනවා. ඒ කෙනාට සිහිය මුලා වීම නිසා කාම විතර්කයක් හෝ තරහක් හෝ ලෝභයක් කෙනෙකුට හිංසා කරන්න බොරුවක් කියන්න කියලා හිතෙනකොටම යාට සිහිය උපදිනවා. මට අනේ මේ අකුසල විතර්කයක් හටගත්තා, මේක Tamanට අහිත පිණිස පවතින දුක් පිණිස පවතින එකක් නේද කියලා වහා සිහිය උපදිනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් පෙන්නනවා. සේයතාපි භික්කවේ වස්සානං පච්චිමේ මාසේ සරද සමයේ කිට්ට සම්බාධේ ගෝපාලකෝ ගාවෝ රක්කෙය්‍ය කියලා. අර කුඹුරු වපුරලා ගොයම කිරිවැදිච්ච කාලයේදී මේ ගොපල්ලෝ විසින් මේ ගවයෝ බොහෝ සෙයින් රකිනවා. ඇයි අර ගොයමට මේ හරක් පැනලා මේ ගොයම විනාශ කරොත් ඒ කුඹුරු හිමියන්ගෙන් බොහෝ තාඩන පීඩන නින්දා ගැරහුම් වලට වගේම සමහර විට මිල මුදල් පවා හානි පවා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගවයන් ඒ දෙසට ගියොත් ඒ ගොයමට පැනනොත් කෙවිතක් කරගෙන ඒ ගවයන්ට දණ්ඩෙන් කෙවිතෙන් බොහෝසෙයින් ගසමින් පීඩා කරමින් ඒ ගවයන් වළක්වනවලු. ඇයි කුමක් නිසාද? ඒ ගොවි හිමියන්ගෙන් ඇතිවන නින්දා අපහාස හා දුක් ගැහැට විපාක නිසා. ආනේ වගේ භික්ෂුව යෝගාවචර කෙනා මේ ලාමක අකුසල ධර්මයන්ගේ විතර්කයන්ගේ ආදීනව දැනගෙන විතර්කයක් උපදිනකොට මුලින් හිතට නිග්‍රහ කරමින් ආදීනව සලකමින් මේ විදිහට හිත සකස් කරනවා, හිත රකිනවා, හිත වළක්වනවා, මේ විදිහට සලකනවා. ඉතින් යම් දවසක මේ ගොයම කපලා පැහිලා ගොයම කපලා මිනිස්සු සස්ය ගෙවල් වලට ගත්තන් පස්සේ නැවත රකින්න අවශ්‍ය නැහැ හරක්. ඒ ගවපාලක ගොපල්ව ඒ හරක් අරන් ගිහිල්ල දාලා මේ මගේ හරක් ටික කියලා සිහි කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඒ තැන්වල වරින් වර බැලීම විතරයි අවශ්‍ය වෙන්නේ කියන ආන්නේ වගේ භික්ෂුවත් මේ විතර්ක යටපත් කරගෙන නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා විතර්ක උපදවාගෙන ධ්‍යාන මාර්ගඵල උපදවාගත්තන් පස්සේ හැමදාම මේ හිත රකින්න අවශ්‍ය නැහැ. කෙලෙස් යටපත් කරගෙන අපේ කුසල ධර්මයෝ මතු කරගත්තන් පස්සේ මේ හිත නිරා ස්වභාවයෙන්ම සිහිය උපදිනවා. මේ හිත අපිව රකිනවා. ධර්මයේ විසින් ආරක්ෂා කරමින් අපිව ඉදිරියට අරන් යනවා. ඉතින් අන්න ඒ නිසා මේ විතක්ක, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක මේවා ඉදදීම නිසා, මේවට අපි නොසලකා ගැනීම නිසා ආශ්‍රව කෙලෙස් දැවිලි බොහෝ සෙයින් උපදිනවා. ඉතින් හටගන්න මොහොතේම මේ විතර්කය ආදීනව සලකාගෙන අයින් කරොත් අර එයාට ඇති වෙන්න තියෙන කර්ම කෙලෙස් ආශ්‍රව නූපදී වලකා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් ඒ නිසා තමයි මේ විතර්ක පිළිබඳව අපි හොඳින් නුවණින් සලකාගෙන හිත තබා නොගෙන ඒ දේවල් දුරු කළ යුතුයි කියලා කියන්නේ. එතකොට ඒ විතර්ක ගත්තාම මේ විතර්ක කොටස් කීපයකට මේ අට කතාවල බෙදලා තියෙනවා. ඒ විතර්ක නමයක් මහ නව මහා විතක්ක කියලා විතර්ක වර්ග කරලා තියෙනවා. නොඑක් ආකාරයේ වර්ග කරලා තියෙනවා. එතකොට මේ අට කතාවේ මේ සූත්‍රයක සඳහන් වෙනවා මේක සූත්‍රය තියෙන්නේ අංගුත්තර නිකායේ තුන්වෙනි පොතේ දෙවන පණ්ණාසකයේ තියෙන්නේ ලෝණඵල වර්ගයේ යටතේ තියෙන 10වෙනි සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ලස්සන උපමාවක් එක්ක අපිට උපදින විතර්ක පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. මේ විතර්ක කොටස් 9 අපි කිව්වොත් මුලින්ම අපිට උපදිනවලු ඕලාරික විතර්ක. මොනවද ඒවා? කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිතයන්ගෙන් යුක්ත වූ විතර්ක. මේවට කියනවා අපි ඕලාරිකම විතර්ක. මේ විතර්ක සීලය රකින්නේ නැති කෙනාට, සීලය පිහිටි නැති කෙනාට මේ විතර්ක ගලාගෙන එනවා. කාය දුස්චරිත, වචී දුස්චරිත, කයින් කරන අකුසක්, සත්තු මරණ, හොරකම් කරන මේ දේවල්. වාක් දුස්චරිත කියනවා බොරු කියන, කේලම් කියන, පරුස වචන කියන, හිස් වචන කියන දේවල්. මනෝ දුස්චරිත කියවම මනසින් දැඩි ලෝභය, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටි ආදී මෙන්න මේ දේවල් ඕලාරික විතර්ක. නුවණැති කෙනා, මේ පඬිත ස්වභාවයෙන් යුක්ත නුවණැති කෙනා මේ සීලයේ පිහිටලා නුවණින් සලකාගෙන මේ ඕලාරික විතර්ක අයින් කරනවා. ඒ ඕලාරික විතර්ක අයින් කරගෙන ඊට පස්සේ මධ්‍යම වූ විතර්ක ඊට පස්සේ මතුවලා එනවලු. රෝලාරික විතර්ක අයින් කරපු කෙනාට දැන් එයාට බොරු කියන, කේලම් කියන මේ දේවල් නැහැ. නමුත් එයාට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක කියන මධ්‍යම වූ විතර්කෝ පැමිණෙනවා, මතුවෙනවා. අන්න නුවණැති පඬිත ස්වභාවය ඇති කෙනා මම අර මුලින් කියපු ආකාරයට මේ කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක, හිංසා විතර්ක පැමිණෙනකොට අන්න අර විදියට සලකාගෙන විනෝදයට පත් කරනවා, ආදීනව සලකාගෙන දුරු කිරීමට පත් කරනවා. එහෙම දුරු කරනකොට, දුරු කරගෙන යනකොට එයාට ඒ අර කිව මධ්‍යම ප්‍රමාණයේ විතර්කයක් අර විදියට විතර්ක නිග්‍රහ කරමින් කටයුතු කරනවා. ඊට පස්සේ තව ඉතනෝ ඉතා සුකුම වූ සියුම් වූ විතර්ක ඉතුරු වෙනවලු. ඒ මොනවද? ඥාති විතර්ක, ජනපද විතර්ක හා අනුවිඤ්ඤාති ප්‍රතිසංයුත්ත විතර්ක. ඒ කියන්නේ ඥාති විතර්ක කියලා කියන්නේ තමන්ගේ ළඟම ඥාතින් දරුවෝ පිළිබඳව, අම්මා තාත්තා පිළිබඳව, තමන්ගේ සහෝදර සහෝදරියන් පිළිබඳව මේ බඳු විතර්ක. අර කාම විතර්ක වලට වඩා මේව සියුම්. දැන් උදාහරණයක් වශයෙන් බලන්න, භාවනා කරන කෙනාට මේ දරුවෝ ඉන්න අයට මේවා පිළිබඳව විතර්ක හරි අමාරුයි නැති කරගන්න. නමුත් මේ දේවල් තමන්ගේ සසර ඇවිදවන, සසර ඇති කරගෙන බැදී මොස්සේ තමන්ගේ භාවනාව අඩාල කරන ප්‍රබල විතර්ක, නෞසියුම් විතර්ක මේවා. මේ විතර්කද දුරු කළ යුතුයි. ඥාති විතර්ක. ඊට පස්සේ ජනපද විතර්ක. ඒ ජනපදයේ, ගමේ අසල්වාසීන් කෙරෙහි උපදින විතර්ක තියෙනවා. ඒ පුද්ගලයන් කෙරෙහි එයාලා කටයුතු කරන ආකාරය පිළිබඳ, එයාලට කරන බලපෑම් පිළිබඳ මේ ජනපද, ගම, පළාතත් එක්ක මේ අපි තුළ විතර්ක උපදින. ඒවත් එක්ක සමහරවිට බොහෝ අපි මේවා විතර්ක ආසේවනීයත වෙලා තියෙනවා. අපිට ඒවා මතු වෙන්නේ අර ඕලාරික මධ්‍යම විතර්ක අයින් වෙනකොට මේ ජනපද විතර්ක කියන එක මතු වෙලා එනවා. ඉතින් ඒ ඔස්සේ මේ අනිත් අයගෙන් ඇතිවෙන්න තියෙන දුක් ගැහැට නිନ୍ଦා අපහාස වලකා ගැනීම වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා ඒකට කියන පරානොදයාපට ඒකට කියන්නේ මේ මොකද්ද මේ මේ ඒකට විතර්කයක නමක් කියනවා මේ ජනපද විතර්ක ඔස්සේ ඇතිවෙන්නේ ඒක මම ඒක මතක් වුණොත් කියන්න අනුවිඤ්ඤප්ති ප්‍රතිසංයුක්ත විතර්ක ඊළඟ එක එතකොට මේ අනුන්ගෙන් නිନ୍ଦා අපහාස නොලබා කටයුතු කිරීමට ඇතිවෙන විතර්ක. එතකොට මෙහෙම විතර්ක සියුම් විතර්ක අපි තුළ පැමිණෙනවා. ඊට පස්සේ පරානුද්දයාපටි සංයුත්ත විතර්ක කියන්නේ අනුන් කෙරෙහි ඇතිවන දයාව, අනුකම්පාව, කරුණාව වේසෙන් මේවා නිසා සමහරට අර කියපු දරු දුකය ඔස්සේ තමන්ගේ දැන් භික්ෂුන් වහන්සේලාට නම් ඒ ගෝලයන් පිළිබඳව ගෝල බාලයන් පිළිබඳව ඇතිවෙන ඒ විතර්ක යාලා ඇතිවෙන බැඳීම් පිළිබඳව. ඉතින් මේ සියුම් විතර්ක අර ඕලාරික මධ්‍යම විතර්ක දුරු කරනකොට එයාට පැමිණෙනවා. මෙන්න මේ විතර්කයක් දුරු කරමින් ආදීනව සලකාගෙන යන කෙනාට නමුත් ඊට මත්තේ තවත් හිත පවතින විතර්ක තියෙනවා. මොනවද? ධර්ම ස්වභාවයෙන් එන ධම්ම විතක්කයෝ කියලා කොටසක් තියෙනවා. අන්න ඒවට කියනවා දසවිද විදර්ශනෝපක්ලේශ කියලා. විදර්ශනා උපක්ලේශ කියලා ඔබ අහලා ඇති. ආලෝකෝ පීති පස්සද්ධී කියලා ආලෝකය ප්‍රීතිය පස්සද්ධිය ආදී වශයෙන් මේ භාවනා කිරීම නිසා ඇතිවෙන මේ ස්වභාවයන් එක්ක ඒවට අපි යන. දැන් අපි භාවනා කරනකොට ආලෝකයක් යනකොට තරු පේනවා ආලෝක පේනවා කියලා නොඑක් අය මේවා කතා කරනවා. ඒවා මේ භාවනාවේ දියුණුවක් ඇටියට සලකාගෙන ඒවට අපි පෙළඹෙනවා. ඊට පස්සේ අපි හොඳට සමාධිය ඇති වෙනකොට ඇති වෙන සුඛය පිළිබඳව අපි ඒවට ඇලුම් කරනවා. මේවා ධම්ම විතක්කයෝ විදර්ශනා උපක්ලේශ. මේවා අර භාවනා කිරීම නිසාම ඇති වෙන නිසා මේ දේවල් පිළිබඳව මේවා නුසුදුසු දේවල් කියලා වැටහෙන්නේ නැහැ. යෝගාවචර කෙනා මේවට අහු වෙනවා. විදර්ශනා ඥාන වැඩෙනකොට හොඳට සතිය එළඹ සිටිනකොට මේවා ඇති වෙන අර සුඛයට බොහෝ අය ප්‍රීතියට ඇලුම් කරනවා. මේ විතර්කත් අයින් කරගත්තේ නැත්නම් අන්න එතන මග නොමග තේරුම් අරගන්න බැරුව මග්ගා මග්ග ඥාන විසුද්ධියෙන් එයාට ඉදිරියට යන්න බැරිකම තියෙනවා. ඉතින් ආන් ඒ නිසා මේ වගේ ඒ විතක් පිළිබඳව තවත් බොහෝ විතර්ක පිළිබඳව ඒ කොටස් වලට බෙදලා මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට අදිචිත්තය ඒ කියන්නේ හිත දියුණුවටපත් කරගන්න කෙනා විසින් මේ කියන විතර්කයන් සියල්ලම අයින් කරගත යුතුයි. ඒ සඳහා අපි මේ සිහි සති නුවණ සිහිය නුවණ භාවිතා කරමින් ඒ විතර්ක නිග්‍රහ කරමින් මේ කාම විතර්කාදී දේවල් හට ගන්නකොට අයින් කරමින් කටයුතු කරන්න ඕනේ. ඉතින් මේකට ගලපන රන් කරුවෙකුගේ උපමාවක් තියෙනවා. ඉතින් ඒක මේ වෙලාවේ කතා කරොත් අපිට මේ උපමාව මේ මන් දහම් කාරණාව පැහැදිලි කරා. ඉතින් අර ඔය දහම් කාරණාව නොතේරෙන කෙනාට උපමානුසාරයෙන් කියන කතාවක් තියෙන්නේ. ඉතින් මේක මේ වෙලාවේ අපි ගත්තොත් මේ අපේ මේ සාකච්ඡාවට ඉඩ නැති වෙයි කියලා හිතනවා. රන් කරුවෙකුගේ උපමාවක් නම් මේක මම කෙටියෙන් නමුත් කියන්නම්. රත්තරන් අමුරන් කියලා තියෙන අමුරත්තරන් කියන දේවල් මුලින්ම ගත්තාම මේ රත්තරන් පස් කැට වැලියා මේ වගේ මිශ්‍ර වෙලා තියෙනවා. මේ රත්තරන් ඉස්සරෝම දෙන්නේ පාංශු දෝවකයට. ඒ කියන්නේ මේ රත්තරන් හෝදන කෙනාට මේ වගේ පස් ඉවත් කරලා ඉවත් කරන කෙනාට දුන්නාම මුලින්ම රත්වල රන්වල තියෙන ඒ කියන මේ රන්වල තියෙන රළු කැට කැබිලිති වැලි ගල් කැට කියන මේ පස් වැලි සකුරු ආදී ඕලාරික දේවල් අර පාංශු දෝවකයා විතින් අර හෝදලා අයින් කරලා තමයි. අයින් කරන් පස්සේ ඊළඟට ඉතුරු වෙනවලු මධ්‍යම ප්‍රමාණයේ රත්තරන් වල තියෙන සියුම් වැලි පොඩි පොඩි ගල් කැට ඉතුරු වෙනවා. නැවතත් මේ පාංශු දෝවකයා විසින් නැවත නැවත ඒ රන් සෝදමින් ඒවා අයින් කරනවා. අයින් කරන් පස්සේ නැවතත් ඉතුරු වෙන ඉතා සියුම් වූ වැලි කැට, සියුම් වූ රන් රත්න කළු දැලි ආදී ඒ වගේම මේ සියුම් වැලි කැට ඉතුරු වෙනවා. මේකත් අර පාංශු දෝකයා විසින් තුන්වෙනි වරත් ඒව නැවත නැවත සෝදලා මනාකොට රත්තරන් පිරිසුදු කරනවා. මේ විදිහට ඒ පාංශු දෝකයා විසින් රත්තරන් පිරිසුදු කරලා දුන්නාම නමුත් මේ රත්තරන් කර්මන්නේ නැහැ, කැඩෙන්න පුළුවන්, අපිට පහසුවෙන් නමන්න බෑ, ප්‍රභාස්වරව දිලිසෙන්නේ නැහැ මේවා. ඇයි මේ වගේ තවත් තියෙනවා මොනවද? රත්තරන් වල තියෙන නොයික් ලෝහ ජාතින් ඊයම්, ඊට පස්සේ මේ ඇලුමිනියම්, යකඩ, ලෝහ මෙහි අන්තර්ගත වෙනවා. ඉතින් ඊට පස්සේ මේ රත්තරන් ටික දෙනවා රන් කරුවෙකුට. රත්තරන් කරුවෙක්ෝ රන් කරුවෙක්ෝ අතවැසියෙක්ෝ මේ රත්තරන් ටික අරගෙන කෝවක දාලා රත් කරලා, රත් කරමින් පිඹිමින් මේ රත්තරන් වල තියෙන අර තියෙන අනවශ්‍ය ලෝහ, ඊයන්, තඹ, යකඩ මේ දේවල් ඉවත් කරනවා. ඉවත් කරලා ඉවත් කරන් පස්සේ අන්න අර රත්තරන් ඉතාමත් පිරිසුදු පවිත්‍ර වූ ප්‍රභාස්වර රත්තරන් බවට පත් වෙනවා. ඒ රත්තරන් ඉතාමත් මුදු කර්මණ්‍ය ස්වභාවයට පත් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ භික්ෂුවත් මේ උපමා අනුසාරින් මේ ධර්මයේ සඳහන් වෙන්නේ. මුලින් අර ඕලාරික වැලි ගල් වගේ තමයි අපි තුල තියෙන කාම මොනවාද, කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත ආදී දේවල්. ඊට පස්සේ මේ විදිහට අර විතරක අයින් කරනවා වගේ රත්තරන් වල තියෙන අර සියුම් දේවල් අයින් කරගෙන ගියත් අර රත්තරන් මුදු කර්මන්‍ය වෙන්නේ නැහැ වගේ තමයි අර මං කිව්වේ. අර යෝගාවචරයාට අර තියෙන දසවිධ උපක්ලේශය නිසා මේ තමන්ගේ හිත මුදුද කර්මන්‍යද වෙන්නේ නැහැ. අන්න ඒ රන් කරුවා ඒ රත්තරන් වල තියෙන ලෝහත් ඉවත් කරන්නා වගේ අර කියන දසවිධ විදර්ශනා උපක්ලේශත් අයින් කරාම මේ හිත ඉතා ප්‍රභාෂර වෙලා කර්මන්‍ය වෙලා ආශ්‍රවයක් සේ කිරීමට සදන් සුදුසු තත්ත්වයට මේ හිතපත් වෙනවා. ඉතින් මේ කාරණා ටික ඔබට බලා ගන්න පුළුවන් මේ සූත්‍රයේ තියෙන ලෝණපල සූත්‍රය කියලා මේ අංගුත්තර නිකාය 3 වෙනි පොතේ 2 වෙනි පණ්ණාසකේ තියෙන මේ සූත්‍රයක්. ඒකේ ඔබට උපමාව තවත් හොඳට බලා ගන්න පුළුවන් විස්තර සහිතව. ඉතින් මේ කියපු ආකාරයට අපි මේ සබ්බාසව සූත්‍රයේදී දැන් ධර්ම කාරණා දෙකක් අපි කතා කරා. පරිවචනා පහතබ්බා කියන අපි දුරු කිරීමෙන්, ඒ වෙතට නොපැමිණීමෙන්, පාප මිත්‍රයන් නුසුදුසු තැන්වලට, අගෝචර තැන්වලට නොයා අපි ඒ ආශ්‍රව දුරු කළ යුතුයි. ඊට පස්සේ මේ කියපු විතරක විනෝදනා පහතබ්බාගෙන් තමන් තුළ අකුසල් විතර්ක එනකොට නුවණින් සලකාගෙන ඒ විතර්කය දුරු කරලා නූපදින ස්වභාවයට පත් කර ගැනීමෙන් ආශ්‍රව නූපදින ස්වභාවයට යනවා. ඉතින් ඔබට තේරෙනවා ඇති මේ කාරණා දෙක අපේ භාවනා ජීවිතයට මොනතරම් ප්‍රයෝජනවත් වෙනවද. මේවා අපේ ජීවිතයට එකතු කරගත්තාම මේ නිවන් මඟ අපි තුළ කොයිතරම් බොහෝම යහපත් ලෙස වැඩෙනවද කියන එක තමන්ට මේ කාරණාවලින් තේරුම් ගන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අද ඉතින් දේශනා දෙකක් අපි මේ මාතෘකා දෙකක් කතා කරා. ඉතින් මේ තුල හෝ තමන්ගේ එදිනදා කටයුතු වල එන භාවනා ගැටලු සඳහා ඉදාවකාශ සලසමින් මගේ ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න සාකච්ඡාවට ඉඩ හරලා හැමදෙනාටම තෙරුවන් සරණයි.
සාදු අක්ටබාන වින් ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපිට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරමු. හොඳමයි, එහෙමනම් විශාක මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි හැමදෙනාටම. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මේ විතක්ක ගැන කියන දේශනාවේ තිබුණේ වැඩිපුරම කාම විතක්කයි විහිංසා විතක්කයි ඒ දෙක ගැන වගේනේ. එතකට තණ්හාවයි ක්‍රෝධය ඒ වගේම තව මෝහය නිසා දැන් අපේ දේවල් තියනවා ඉන්නවා කියලානේ. ඒක තමයි ඉතාම සියුම් නිකාම කෙරෙනවා වගේ. දැන් කාමිතකයක් හරි විහිංසා විතක්කයක් නම් ඒව අපහසුතාවය අපිට තේරෙනවා. ඒකට වැඩි වෙලා අරගෙන යන්නේ නැහැ කොහොමත් ඒක මේ අර මුල ඒක කොහොමද හැදුනේ කියලා බලලා තමයි මම නම් කුරුදු වෙලා තියෙන්නේ. ඒක එතකොටම ඉවර වෙනවා. ආදීනව දකින්නට වඩා ඒුණට මගේ ප්‍රශ්නය දැන් අවිද්‍යාවෙන් දැන් අරව ආවේ නැතුව නිකන් නිකන් කොහොමත් ඉතින් මේ ඉන්නවා තියෙනවා කියලා ගෙනල්ලා කුදෙරනේ තියෙන්නේ. ඔකට විතර්කයක් කියල එකක් නෑ. දැ ඔබහස යන්තන් ඒ ගැන පොඩ්ඩක් සඳහන් කලා අපි එහෙම ගන්න ගන ඒක ගැන. එතකොට ඒකාර නිතරම සතියෙන් සම්පජාන්‍යයෙන් ඉඳලම තමයි ඒක නැතිකර ගන්න ඕනේ. එහෙම ස්වාමීන් වහන්ස ඒ ගැන පොඩ්ඩක් මේ විස්තරයතුව පොඩ්ඩක් කියනක ඒ විද්‍යාවෙන් ඇතිවෙන විතර්ක මොනවද ඒකට සතිය සම්පජඤ්ඤයම විතරද ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මට කියනකොට අහපස් අහනකොට තේරෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්සේ කරන්න.
ඉතින් ඒක ඇත්තට කියන්න තියෙන්නේ මේ මෝහය කියන එක තේරුම් ගන්න අමාරු කාරණාවක්, අරමුණේ මුලා වීම අවිද්‍යාව කියන එක. ඉතින් ලෝභය, ද්වේෂය, කාම විතර්ක, ව්‍යාපාද, හිංසා විතර්ක මේ ඔක්කොම මෝහය සමග යෙදෙන ඒවා. මේ විතර්ක එන්න පෙර මුලින් අරමුණේ මුලා වීම කියන එක කල්තියාම කැළම වෙලා තියෙනවා. නමුත් ඒක අපිට හරි අමාරුයි තේරුම් ගන්න මෝහය කියන එක. මොකද ඒකේ තියෙන සියුම් ස්වභාවය නිසා අරමුණේ මුලා ඇතැම් මෝහ ස්වභාවයන් තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ නිත්‍යයි ආත්මයි කියලා ගන්න ස්වභාවයන් මේ අරමුණත් එක්ක බැඳිලා ඇලිලා තියෙන දේවල්. ඉතින් ඒවා දුරු වෙන්නේ අමාරුවෙන්, ඒවා මේ අවබෝධ කරගන්නත් වෙන්නේ අමාරුවෙන්, තේරුම් ගන්න අමාරු නිසා. ඉතින් ඒ නිසා අර අපි කියපු අසම්මෝහ සම්පජන්නේ මේ සම්පජන්න හතරෙම මේ කාරණාව මතු වෙලා තියෙනවා. ඒකෙන් විශේෂයෙන් මම මතක් කරේ අසම්මෝහ සම්පජන්නේ කියන එක, මුලාවෙන් කටයුතු කිරීම කියන එක. ඉතින් ඊට පස්සේ විතක්ක ගත්තාම සබ්බේපි අකුසල විතක්කා කියන උපන් උපන් අකුසල විතර්කයෝ කියනකොට මේ විතක්ක සියල්ලම අයිති වෙනවා මේ මෝහසාගත විතර්කයෝ. එතකොට ඒක ඊට පස්සේ අපි අර කතා කරපු අරමුණු වල ආරම්භන අධිග්‍රහිත උප්පන්නයේ උප්පන්න පිළිබඳව කතා කරනකොට එතනත් මේ මෝහය පිළිබඳව කතා කරා. ඉතින් ඒකෙත් අපි ඒ කියනපු අරමුණ දැඩිව ගන්නේ, ප්‍රියාප්පිරේ භාවයෙන් ගන්නේ මේ අරමුණේ මුලාවීම නිසා. එතකොට ඇත්තටම අපිට මෝහය නිසා මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක ආවත් නමුත් අපිට මුලින්ම පේන්න තියෙන්නේ මෝහය නිසා ආපු ඒ ඕලාරික විතර්ක. නමුත් ඒකට යට මෝහය හැම විතර්කයක් ඇතුළෙම තියෙනවා. ඒක ප්‍රකට වෙන්නේ අර කියපු කාම විතර්කයේ කාම ස්වභාවය යටපත් වෙනකොට ආන් අරමුණේ තියෙන මෝහය පේන්න ගන්න. ඉතින් ඒ නිසා මේවා හැම අරමුණක් සමගම බද්ධ වෙලා උපදින දේවල්. නමුත් අපි භාවනා කරන කෙනා මුලින්ම අර දුස්චරිත අයින් කරමින්, කාම විතර්ක ව්‍යාපාද අයින් කරමින් මේ භාවනාවේ යනකොට සමහරයි කියනවා තමන්ට දැන් සිතුවිලි එන්නේ නැහැ, අරමුණු එන්නේ නැහැ, මොනවද මං විදර්ශනා කරන්න කියලා සමහරු හිතන්නේ. මේ අර ඕලාරික විතර්ක නැති වෙනකොට අර අවිද්‍යා සහගත මේ තමන් ඉන්නවා තියෙනවා මේ වටපිටාව ඇති බවට පවා වැටහෙන ගතියම මුලාවක් නේද? ඒකත් විතර්කයක් නේද කියන එක තේරුම් ගන්න අමාරුයි සමහර අයට. ඉතින් ආන් ඒ නිසා ඒ එතුමිය මතක් කරා වගේ මේ මෝහය කියන එක අපි හොඳින් වටහා ගත යුතු කාරණාවක්. ඒවා අපි සම්මාදිට්ඨියත් එක්ක ලැබෙන එකක්. අරමුණේ යථාර්ථයේ දකින කෙනාටයි මේ අරමුණ මුලාව කියන එක වෙන් වෙලා පේන්නේ. මොකද අපි වර්ණය අපිට පේන්නේ වර්ණයක් කියලා තේරුම් ගත්තු කෙනාටයි මේ පුද්ගලයේ පේනවා දකිනවා නෙවෙයි කියන අවබෝධය එන්නේ. එතකොට ඒක තමන් තුළ හිත තුළ ඇති වෙච්ච එකක් කියන එක තේරෙන්නේ වර්ණ සටහන තේරිච්ච කෙනාට, රූපය තේරිච්ච කෙනාට. ඉතින් ඒ නිසා ඇත්තටම මේ භාවනාව ඉදිරියට යනකොට මේ මෝහය සඳහා ඇති අවධානම එයාට මතු වෙනවා. නමුත් ඉතින් අපි මේ දේවල් දැනගන යුතුයි, දැකගත යුතුයි. දැකගෙන මුලින් අර ඕලාරික විතර්ක අයින් කරලා අර කියන නিত্য ආත්ම සංඥා මෝහය සමග බැඳිලා තියෙන ඒ දේවලුත් මේ විදිහට ඒ විතර්කද අපි අයින් කරන්න හඳුනාගෙන නිතර නිතර අයින් කරමින් විපස්සනා කරන්න ඕන. හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ ප්‍රශ්නය ස්වර්ණා මහත්මිය ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න
ස්වාමීන් වහන්ස, මට ඒ ධර්ම විතක්ක කියන එක ගැන පොඩ්ඩක් දැනගන්න ස්වාමීන් වහන්ස අහන්නේ. මේ දැන් නින්දට ගියාම ස්වාමීන් වහන්සේ දැන් මට දැන් ඔය අහපු දේශනාවක් හරි මට නොතේරුණු තැනක් හරි මතක් කරන්න හිතට එනවනේ. ඒ හිතට ආවහම ඊට පස්සේ ඒකත් එක්කලා ඒක කොහොම හරි ඒකට මේ විතර්ක කළා අර පරණ අහපු දේශනාවල් වලින් හරි ඒකට උත්තරයක් හොයාගන්න පුළුවන්. නමුත් එතනින් එහාට දිගටම ඒ භාවනාවටම හිත යොමු වෙනවා. හුඟක් දේවල් මට පේන දේවල් ඒක නොදන්න දේවල් හුඟක් දේවල් මතුවෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් දැන් පාන්දර 2-3-4 වෙනකොට එහෙම නිින්ද යන්නේ නැතිව දැන් අවුරුදු 2ක් විතර තිස්සේ ඒක ගතිය තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මට හිතෙනවා වෙලාවකට ඒක මේ නිදර්ශන උපක්ලේශයක්ද කියලා. මං ඉතින් දැන් ඒක කරන්න නවත්ත ගන්න ඕනේ නිසා මේ පිරිසූත්‍රයක් කියලා ඉක්මනට අනිත් පැත්තට හරනවා. එහෙම දැන් එහෙම පටන් ගත්තොත් මං දන්නේ ඒක
නෑ ඒක සුදුසු දෙයක් නෙවෙයි ඔය කරලා තියෙන්නේ. නින්ද කියන එක මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. අතීතයේ අහලා තියෙනවනේ ඉතින් මේ නොනිදාම ගැටයුතුක ආනන්ද ස්වාමීන් වහන්සේ අවුරුදු 30ක් ඇඳක ඔළුව හිස තියලා නැහැ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 80ක් ඇඳක හිස තියලා නැහැ. නමුත් මේ අපි වගේම කයක් තියෙන උන්වහන්සේලා. ඒ වගේ රට්ටපාල ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 30ක් ඇඳක හිස තියලා නැහැ කියලා. නීවරණ සහිත මනසකට තමයි නිින්ද අවශ්‍ය. එකක් තමයි අපි තුල තියෙන කායික වෙහස සහ මානසික වෙහස. මෙබඳු කෙනාට ස්වභාවයෙන්ම නිින්ද එනවා. ඒ එන්නේ අපි මනසත් වෙහසටපත් වෙලා ඒකට විවේකයක් අවශ්‍යයි. කය වෙහසටපත් වුණාමත් හිත ඒකට විවේකයක් අවශ්‍යයි. ඒ නිසා ස්වභාවයෙන්ම නිින්ද පැමිණිලා මේ කයට හිතට විවේකය දෙනවා. නමුත් භාවනා කරන කෙනා එදිනදා කටයුතු බහුලව නැති කාය විවේකයක් ඇති කරගත්තු කෙනා උපදි විවේකයක් ඇති කරගත්තු කෙනා නිතර භාවනාවේ දෙමින් කටයුතු කරන කෙනාට මේ නීවරණ යටපත් වෙච්ච කෙනාට නිින්ද එන්නේ නැහැ. ඒක අපිත් අත්දැකලා තියෙනවා. මුල් කාලේ බය වෙනවා. අපි ගුරුවරුන්ගෙන් ගිහිලා ආනවා මට නිින්ද යන්නේ නැහැ. මේ මොකද්ද? මම බලෙන් නිින්ද යන්න හදනවා. ඉතින් අපිට නිින්ද යන්නේ නැත්නම් නිින්ද අවශ්‍ය නැති නිසා යන්නේ නැත්තේ. ඉතින් නිින්ද එනකන් අපි භාවනා කරනවා. අපිට ඇලවෙලා හරි යෝනිසෝ මනසිකාරය කරමින් පවත්වනවා. හැබැයි තමන් මේක බලෙන්ද ඉන්නේ කියන එක තේරෙන්නේ නිින්ද තමන්ට අවශ්‍ය වෙලා නිින්ද යන්නේ නැද්ද? ඒක ලෙඩක්ද කියන එක අපිට තේරෙන්නේ අපි එහෙම කටයුතු කරනකොට. අපිට නිින්ද එන්නේ නැහැ. නමුත් තමන් භාවනාවේ යෙදෙනවා. හැබැයි ඒ වෙලාවල එපා වීම කම්මැලිකින් වෙනවා. ඒ අවස්ථාවල අපි හිත සම්පහන්සනය කරමින් බුදුගුණ භාවනා කරමින් හිත සතුටු කරමින් මෙහෙම රාත්‍රිය පුරා ගියොත් අපි කිමු රාත්‍රිය ගොඩාක් ඇහැරලා හිටිය පහුවදාට යට නිදිමතයි නම් කටයුතු කරගන්න බැරුව නිදි කිරා වැටෙනවා නම් අන්න එයා ඒ බලෙන් තමයි මොකක් හරි ඒ වෙන දෙයක් නිසා. නමුත් පහවදාට තමන්ට ඇහැරලා හිටියට තමන්ට වෙහෙසක් නැත්තම් අපි ඒක අසනීපයක්වත් ඒක වැරදි මාවතක්වත් නෙවෙයි. ඒ දේ කටයුතු කරගෙන ගියාට කමන්න. එයාට ඒ නීවරණ යටපත් වීම නිසා නිින්ද අවශ්‍ය නැහැ. කය විවේක අවශ්‍ය නැහැ. ඒ විවේකේ ලැබෙනවා එයාට භාවනාවේ. ඒ නිසා අපි ඒකේ වද වෙන්න අවශ්‍ය නැහැ. ඒ කටයුතු කරගෙන යනවා. ඒ නිසා අතනින් තමයි අපි පරික්ෂා කරන්නේ. එහෙම ඇහැරලා ඉඳීමේදී දවල්ට වෙහෙසයි නම් නිදිමතයි නම් නිදි කිරා වැටෙනවා නම් අපි ඒ නිසා කාලය සලකාගෙන නිදාගත්තට කමන්නේ නැහැ. පැය 4ක් හරි කමන්නේ නිදාගත්තට කමන්නේ. ඉතින් ඒ විදිහට තමයි අපි මේ කාරණාවේ සලකාගන්නේ. එහෙම නැතුව අපි අනවශ්‍ය විදිහට බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. දැයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කොම්පින්.
ඔබ කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න. යෝෂි මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස.
ඔව් තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස මට මේ නිදර්ශනා උපක්ලේශයන් ගැන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්ස මේ නිදර්ශනා උපක්ලේශයන් විදිහට අර සමාධි සිතක ඇතිවන සතුට වගේ හැඟීම් එහෙම අයිති වෙනවනේ. දැන් මේ උපක්ලේශයන් මට හිතෙනවා දැන් අපේ අතින් වෙන ඕලාරික එතකොට අර මධ්‍යම ආකාරයේ ඕලාරික කෙලෙස් වලින් අපිව බලක් වෙනවා කියලා. දැන් අර හිතේ තියෙන අර සමාධිගත සතුට නැති වෙනකොට මේ ඕලාරිකයි මධ්‍යම ඕලාරිකයි චේතනා නිසා ඒවා ලේසියෙන්ම නැති කරගන්න පුළුවන්නේ.
ඔව්
ඔව්. දැන් මේ දැන් මේ සමාධියද තියෙන මේ මේ සමාධිගත සිතක තියෙන සතුට ස්වභාවය නැති කරගන්නේ ඒක නැති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? කොයි විදිහෙද අපි පුරුදු වෙන්න ඕනේ මේව නැති
කරගන්න? අපි ඇත්තට මේ සතුට නැති කරගන්න අවශ්‍ය නැහැ. ඒක අපේ භාවනාව නිසා අපි හිතේ කෙලෙස් යටපත් වීම නිසා ස්වභාවයෙන් ඇති වෙන එකක්. නමුත් ඒ සුඛය අවශ්‍යයි. සුඛිනෝ චිත්තං සමාධි සෝය නිසා සමාධිය ඇති වෙනවා. සමාධිය ඇත්ත දැකීමට හේතු වෙනවා. මේකේ අර මේ වටිනා ධර්ම කාරණා ටිකක් තියෙනවා. අනුපූර්ව පිළිවෙලක්. මුලින්ම හිත කය සංසිඳනවා. පස්ස කාය පස්සද්ද කාය සුඛං සේති සුඛිනෝ චිත්තං සමාධිති කියලා මේ විදිහට අර පෙන්නවානේ. ධර්ම කාරණා ටිකක් ඔය එකට මම මේ කියනවා හොඳ වචනයක් මට වෙලාවයි මතක් වෙන්නේ නැහැ. ඉතින් ප්‍රීතිය පස්සද්ධිය සුඛය මේ දේවල් භාවනාව වැඩිගෙන යන බවට සාක්ෂි. ප්‍රශ්නේ තියෙන්නේ මේවා උපක්ලේශ වෙන්නේ අපි ඒ ප්‍රීතිය පස්සද්ධිය වෙනකොට මේවට ආසා කරනවා තණ්හා කරනවා ඒ තැන් වල නතර වෙනවා. නතර වෙලා අපි ඒවා විඳින්න ඒවා තියාගන්න මේවත් එක්ක ජීවත් වෙන්න ඒ සුඛයත් එක්ක ඉන්න අපි ආසා කරනවා. ඉතින් මේකත් එක්ක අපි තුළ තණ්හාව හා ඒ සුඛයට ආස කරන බව නිකාන්තිය තණ්හාව නිසා අර සුඛේ නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා ඒ වගේම අපේ භාවනාවේ අරමුණින්ද නැති වෙලා ගිහිල්ලා අර සුඛේ නැති වුණන් පස්සේ ඒ මොකද අපි කරගෙන ගියපු වැඩේ නිසායි සුඛය ආවේ. දැන් අපි කරගෙන ගිය වැඩේ නතර කරලා අපි සුඛයට අහු වෙනකොට අර තියෙන සුඛය නැති වෙන. මොකද සුඛය ඉපදුනේ සුඛයට ඇලුම් කරපු නිසා නෙවෙයි, අපි මේ සිහියෙන් යුක්තව භාවනා කරපු නිසායි ඒ සුඛය හටගත්තේ. ඒ නිසා අපි කරන්නේ සුඛය සුඛය හැටියට දැකලා ඒක තිබුණා. ඒක අපිට උපකාරයක්. හැබැයි ඒකට ඇලෙන්නේ නැහැ. අපි ඒකේ සලකන්නේ මෙහෙමයි. මේ සුඛය කියන එකත් මේ සංකත ස්කන්ධයන්ගෙන්ම හටගත්තු වේදනාවක්. මේ සුඛයත් අනිත්‍ය ධර්මයක්. මේක මම හෝ මගේ කියලා තියාගන්න පුළුවන් එකක් නෙවෙයි. ඇති වෙලා නැති වෙලා යන දෙයක්. මේක ඊළඟ මොහොතේ නොවෙන්න පුළුවන්. ඒ නිසා මම මේ සුඛයේ බලාපොරොත්තු තියාගන්න හොඳ නැහැ. මොකද සමහර අය සුඛය බලාපොරොත්තුෙන් ඊළඟ වාඩි වෙනවා. සමහරේ සුඛය නැති වෙනකොට යාට විපිලිසරකම් ඇති වෙනවා. ඉතින් මේ විදිය ආශ්‍රව දුක්ගහට එන්නේ අර ඒ තියෙන උපක්ලේශයන් ප්‍රීති පස්සද්දී මේවට අපි ඇලුම් කිරීම උපාදානය කරගෙන. එනිසා ඒ දේවල් උපාදානයේ නුවණින් සලකාගෙන ඒ වගේ අනිත්‍ය බව අසාර බව අස්ථීර බව සලකාගෙන ඒ දේවල් අයින් කරන්න යන්න ඕන. ඒවට තියෙන උපාදානය තමයි නැති කරන්නේ. නමුත් අපි භාවනාව දිගට කරගෙන යනවා දකිනවා ඒක දැකලා මේ දේට මං යොමු වෙන්න හොඳ නැහැ. මේක තියෙනවා නම් තිබුණාවි නැති වුණා නම් නැති වෙච්චාවි. තමන්ගේ කලයුත්තේ මේ කටයුත්තයි කියලා තමන්ගේ වැඩේ කරගෙන යනවා. නමුත් ඒ සුඛයත් ස්ථිරව පවතී. ඒ සුඛය නිසා තමන්ට අරමුණ හොඳට තියෙනවා. කත්තුක්ඛම්මතා කුසල ඡන්දේ නැවත නැවත බොහෝ වෙලාවක් කරන්න හිතෙනවා. හිත සමාධිගත වෙනවා. ඇත්ත පේනවා. අරමුණු ස්වභාවයෙන් මේ සුඛය සමාධියත් එක්ක යහපත වෙනවා. හැබැයි ඒකේ උපක්ලේශ වෙන්නේ ආන් අර කියපු ආකාරයට ඒවා කෙරෙහි අපි අනවශ්‍ය විදියට ඒ අරමුණු වලට යනවා. හා ඒවා අපි ඇලුම් කරනවා සියුම් වශයෙන්. ඒකයි අපි නවත්තාගත යුත්තේ.
අනේ බොහොම පිං සිදු වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
රයිට් තෙරුවන් සරණයි.
තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව් යන්න.
ඉස්සෙල්ලා මහත්මයා අහපු ප්‍රශ්නය අත සම්බන්ධ තමයි මම ප්‍රශ්නය ආන්නේ. මට සමහරක් දවස්වලට මහන්සි නැති නිසා ෆ්‍රෑක වෙනකන් වුණත් හැරලා ඉන්න පුළුවන්. ඉතින් මම සමහර දවස්වලට ඉයර්ෆෝන්ස් දාගෙන සමහර දවස්වලට විතරක් බණ අහනවා ඇඳගෙන. එතකොට එහෙමම නින්ද යනවා ස්වාමීන් වහන්ස. සමහරක් වෙලාවට බණවල භාගයක් විතරක් වගේ තමයි ඇහෙලා තියෙන්නේ. එහෙමමද නැද්ද ස්වාමීන් වහන්ස?
ඒක ඉතින් මේ පුළුවන් තරම් සිහියෙන් අහනවා නම් හොඳයි. ඒක අර නිකම්ම නිදා ගන්නවට වැඩිය හොඳයි. ඒක නරකක් කියලා කියන්න බෑ. ඒ බණ අහමින්ම ඒක අපි ඒ ධර්ම ගෞරවයෙන් යුක්තව අහන්න ඕනේ, ඒක සුදුසු තැනක තියලා. ඉතින් ඒ ධර්ම ශ්‍රවණය කරගෙන ඉන්නකොට ඒ අතරෙහෙමම නිින්ද යන්න පුළුවන්. නමුත් ඉතින් ඒකේ දෙපැත්තක් තියෙනවා. එකක් ධර්ම ගෞරවයෙන් අපි අහනවා කියන එක. හැබැයි ඒක තුළ අපි නුවණින් අපි ඇලවෙලා ඉරියව්වේ අපි කියන්නේ අර නිින්ද යනකම් දහම් කරුණ මෙනෙහි කරනවා කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතනත් ඉතින් මේ ඒකේ ලොකු ගැටලුවක් පේන්න නැහැ. බණ හොඳට අහගෙන ඉන්නවා. ඉතින් අහගෙන මොකද අපි ඒ වෙනුවට දෙවනුව කරන්නේ Taman නිකම්ම නිදාගන්න එක නම් ඊට වඩා අර බණක් අහගෙන නිදාගන්න එක හොඳයි. ඉතින් ඒ වෙලාවේ නිින්ද යන්න පුළුවන්. ඇහැරුණු වෙලාවේ ඔෆ් කරනවා. සමහර අය පිරිත් දාගෙන නිදා ගන්නවා. මේ දේවල් කරනවා. ඉතින් ඒක අපි ධර්ම ගෞරවයෙන් කරාම හරි. ඒකේ වැරද්දක් නැහැ. ඉතින් ඒ නිසා ඒක අපි අර විදිහට සිහියෙන් ඒක පුළුවන් තරම් සිහියෙන් අහගෙන ඉන්නවා. එහෙමම නිින්ද යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අර දෙපැත්තටම කරන්න පුළුවන්. එක්කෝ භාවනා මානසිකාරයෙන් නිදා ගන්නවා. ඒකත් අපහසු කෙනාට අර බණ ටිකක් අහලා ඉතින් විනාඩි 10ක් ඇහුවත් ඒ තුල මොනවා හරි දෙයක් එයාට ඔළුවට වැටෙනවනේ. ඒ දහම් මානසිකාරයෙන්ම නිදාගන්න. ඉතින් ඒක මට ගැටලුවක් පේන්නේ නැහැ. ඉතින් තමන්ගේ හිතේ ඒක ඉතින් පිළිබඳව නිකන් අර ධර්මයේ කෙරේ මට නුසුදුසු බවක් තියනවාද කියලා කුකුස් උපදිනවා නම් ඉතින් ඒක වළක්වා ගන්න. එහෙම නැතුව ඒ ගැටලුවක් නැහැ එහෙම කරාට.
ස්වාමීන් වහන්සේ තව ටිකක් වෙලා කමන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කරාට
කමන්නේ කීටි ප්‍රශ්න ටිකක් අහන්න කියන්නක. අද සුට්ටම් මම දේශනා කරා වැඩි. ඔව්
කියන්නේ ස්වාමීන් වහන්සේ අපට රන් කරුවගේ උපමාව තියෙන ඒ මේ සූත්‍ර දේශනා පොඩ්ඩක් කියන්න පුළුවන් නම් බොහොමත්ම කි.
ආ ඔව් ඒක නෝන තියෙන්නේ අංගුත්තර නිකායේ පළවෙනි පොත වශයෙන් ගත්තාම පළවෙනි පොත. ඒ පළවෙනි පොතේ තමයි තුන්වෙනි තිකනිපාතයේ තියෙන්නේ. තුන්වෙනි පොතේ ලෝණ පරවර්ගයේ තමයි තියෙන්නේ මේ ඒ සූත්‍රේ. සූත්‍රේ නම නෑ, අංගුත්තර නිකායේ සමහරවා තියෙන අංකකමනේ. ඒ නිසා මේ ඒ ලෝණ පළ වර්ගයේ 10 වෙනි සූත්‍රයේ තමයි ඔය මේ කාරණාව තියෙන්නේ.
විශාක මහත්මිය ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
ආවෝම් පින්තරුවන් සනායි අර අන්තිමට දැන් ඔය ඉස්සෙල්ලා අර බණ අහන ගමන් නිදා ගන්නට කමන්නෑ කියන ප්‍රශ්නේ ගැන අහුවාම මට නිකන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. මේ එතකොට සමහර විට දැන් බණක් අහනකොට පුරුදු වෙන නිදාගන්නින්දට වැටෙන පුරුදු වෙන එකක් ඇති වෙන්න පුළුවන් සමහරලාට. එහෙම අනිත් වෙලාවට බණ අහනකොට එහෙම නැත්තම් ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඒ කවදාම නමක් වෙන්න පුළුවන් නේද කියලා ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
එයාපහු මට පොඩ්ඩක් පැහැදිලි කරනවා.
මෙහෙමයි ස්වාමීනි, දැන් ඒ හිතකට පුරුදු වුණොත් ඒ වගේ ධර්ම මානසිකාරයක් එනකොට නින්දට යන්න එහෙම පුරුද්දක් ඇති වෙන්නත් පුළුවන්. ඒ රිස්ක් එක තියෙනවා කියලා වගේ හිතන එක තමයි මම ඇහුවේ. සාමාන්‍ය වෙලාවටත් නිදිමත වගේ ඒ නිදා ගන්න, ඒ කියන්නේ දවල්ට ඇහුවත් ඒ මෝඩ් එකටම හිත පුරුදු වුණොත් යන්න පුළුවන්. ඔබ වහන්සේ කිව්වා වගේ බුදුහාමුදුරු දේශනා කළ තියෙනවා අපි පුරුදු කරන එකේ මේ පුරුදු කරන විදිහටනේ වැඩ කරන්නේ. ඉතින් එතකොට අපිට අරක පුරුද්දක් ඕ වෙලාවටම විතරක් නම් බණ අහන්නේ, ඕක පුරුද්දක්ම වුණොත් එතකොට හිත මේ කරුණ දන්න උනාට ඒකේ ඉදිරියට එහෙම සමහර වෙලාවට ඇති වෙන්න පුළුවන් නේද කියලා මට අහන්න අවශ්‍යයි.
ඔව් ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඒක සමහර අය තාවත් තියෙන්නේ කම්මලේ බල්ලට වගේ කියලා නේද? ඒ බල්ලට ඉතින් ඒ සද්දේ නැතුව සමහර විට නිින්ද යන්නේ නැහැ. මේ ඒ වගේ ඉතින් එහෙම නැතුව දැන් අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි අවධානයෙන් හොඳට බණ ටික අහනවා නම් නිින්ද යන්නේ නැහැ. නමුත් අපි කියමුකෝ රැට බණ අහනවා, නැගිටලා බණ අහගෙන ඉන්නවා හොඳට ධර්ම ගෞරවයෙන් අහගෙන ඉන්නකොට ඉතින් හොඳ අවධානය හිටියත් තමන්ගේ කායිකව ඇතිවන ස්වභාවය නිසා නිින්දෙන්න පුළුවන් යම් වෙලාවක. තමන්ට හිතෙනවා දැන් නිදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මේ කියන්නේ සමහර විට අර වාඩි වෙලා ඉන්න එක තුල වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට එයා හිතනවා මං හාන්සි වෙලා ටිකක් මේක අහගෙන ඉන්නවා කියලා. ඒ වගේ කරාට කමක් නෑ. නමුත් ඒක තමන් තේරුම් ගන්න ඕනේ. මං ඒකයි කිව්වේ අර අපි ඒ නිදාගන්න එක මොනවත් නැතුව හේ නිදාගන්නවට වැඩිය යහපත්. ඒකෙදී අපි ඉතින් පුළුවන් තරම් සිහිනුවණින් බණ අහගෙන ඊට පස්සේ හැබැයි රාත්‍රියට කරන එකක් මේ කිව්වේ. නමුත් හැම වෙලාවෙම කරන්න ඕන එකක් නෙවෙයි. අපි දහවල් කාලේ හෝ අපි රෑ මුල්යම් මුල් කාලේදී අපි ඒක හොඳට කොන්ද කෙලින් තියාගෙන හොඳට වාඩි වෙලා ධර්ම ගෞරවයෙන් බණ අහන්න ඕන. ඒක වෙනම කාරණාවක්. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ අතර කෙනෙකුට මෙතන ප්‍රශ්නය ආවේ නිදා ගන්නකොට. එහෙම කරලා නිදා ගන්න යනකොට ඒත් බණක් ටිකක් හරි අහගෙන නිදාගත්තොත් හොඳයි නේද කියන අදහස තුළ එහෙම කරාට ගැටලුවක් නැහැ. ඉතින් ඒක ඒ නිසා තම තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන ඒ දේවල් පුරුද්දකට යන්න නොදී ඒ අවස්ථාව දැනගෙන තැනට සුදුසු නුවණින් යත්ව ඒ කටයුතු කරන්න ඕනේ. ඉතින් අර ඒ දේවල් අර කිව්වා වගේ පුරුද්දකට යන්න පුළුවන් අවස්ථාත් ගොඩනගෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක නුවණින් සලකා ගන්න ඕනේ. හොඳයි.
එහෙමනම් ස්වාමීන් වහන්සේ එඩ්වර්ඩ් මහත්මයාගේ ප්‍රශ්නය අවසාන ප්‍රශ්නේ විදිහට ගම්මුණේ ස්වාමීන්
වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහොමකින් මේ අපි වෙනුවෙන් මේ කාලය මෙඩම් කරලා ඔබ වහන්සේ ගොඩාක් මේ සූදානම් වෙලා සූත්‍ර මේ අටුවටික කියවලා මේ කරන කර්තව්‍ය අපි බොහොම අගය කරනවා. අපිට ධර්ම දැනුම වගේම ප්‍රායෝගික විදියට මේ ධර්මය වටන විදියට ස්වාමීන් වහන්සේ කියලා දෙනවා. ඉතින් හැම දෙනා වෙනුවෙන් ස්වාමීන් වහන්සේට කෘතඥතාවය පළ කරනවා හැම දෙනා වෙනුවෙන්. ස්වාමීන් වහන්සේ දැන් මෙන්න මේ පටිසේවන පහතබ්බා කියන තැන අපිට කතා කරන්නේ ආහාරයේ පටික්කුලතා, ඒ කියන්නේ ආහාර ගන්නකොට ඒකපත් වෙච්චා කරන්නේ ඒ හතර විතරයිනේ. චීවර පිණ්ඩපාත ගිලානපච්ච කියන මේ ටික ආවාසනේ. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතයේදී ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඇවිදීම කියන දවසට සාමාන්‍යයෙන් අඩි මේ ස්ටෙප්ස් මේ පියවර 10,000ක් 6,000ක් හෝ 10,000ක් ඇවිදින්න ඕනේ. කාලා එකතන ඉන්න එපා. එක මේ ඇවිදින්න ඕනේ. ඒ වගේම මේ යටිපතුල් සම්බාහනය කරන්න ඕන. ඒ වගේ මේ සාමාන්‍ය ජීවිතයේ පවත්වගෙන මේ ශරීර කූඩුව පවත්වගෙන යන අපි එක එක දේවල් සිද්ධ කළ යුතුයිනේ. මේක නිකන් අපිටම තිබුණොත් එක දැනම නිකන් අපි ලෙඩ වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. එතකොට මේ වගේ දේවල් සමින්වංශ අපි කොහොමද ඒක නිකන් හෙල්ත් කොන්ෂස් වුණාම ඒක මේ ශරීරයට යම් විදියකට රත්න ආදරයක් රතියක් එන්න පුළුවන්. ඒක කොහොමද අපි අර ආහාරය වගේම ඒ වගේම සේනාසන පිණ්ඩපාත වගේ කොහොමද මේ ශරීරයේ පැවැත්වීම පිළිබඳව කොහොමද අපි ප්‍රත්‍යවේක්ෂා වෙන්න ඕන සමින්වංශ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොමයි.
හොඳයි. ඔව් ඒක ඇත්තටම භික්ෂුන් වහන්සේටත් එවදු ව්‍යායාම ජන්තාගර ගිනිහල් ගේ මේ ජන්තාගර ආදී දේවල් සක්මන පිණ්ඩපාත මේ දේවල් තුළින් ඒ ව්‍යායාම ලබා ගන්න බුදුරජාණන් වහන්සේ ඒ දේවල් සකස් කරලා තියෙනවා. ඉතින් කාටත් මේ තමගේ කාය විවේක කාය නිරෝගී භාවය අවශ්‍යයි මිනිස්යන් වශයෙන් මේ භාවනාව ඉදිරියට කරගෙන යන්න. ඉතින් එතකොට අපි ඒ ව්‍යායාම බොහෝ අය කරන්නේ අර සඳහන් කළේ ආහාර ගන්නකොට ඇඟතර කරගන්න ලක්ෂණ කරගන්න හැඩ වැඩ කරගන්න මේ අරමුණෙන් නෙවෙයි. හුදෙක් මේ කුමක් සඳහාද මේ අපි කියමුකෝ ව්‍යායාමය නම් ආහාර වගේම ව්‍යායාමයේ කියනක හෝ ඒ ශරීර සුවතාවයේ කියනක මගේ මේ උපන්නානං වෙය්‍යාබාධිකානං පටිගාතය උපන් ආබාධ දුරු කර ගැනීම සඳහා ඒ වගේම නූපන් අනාගතයේ උපදින්න තියෙන වේදනාව නැති කර ගැනීම සඳහා ඒ වගේම බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසයි පුරාණ වේදනාවන් නැති කරන්න අනාගතයේ උපදින්න තියෙන වේදනාවන් නැති කරගන්න තමන්ගේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිසයි මම මේ දේ කරන්නේ කියලා හුදෙක් මේ සඳහායි මේක කරන්නේ කියන ආන්නේ නිරාමිස අදහස හිතේ තියාගෙන ඒ කටයුතු කරා කියලා ඒකේ ගැටලුවක් නැහැ. සමහර විට ඒක දකින කෙනෙක් ඉතින් වැරදිවද හිතන්න පුළුවන්. ඉතින් ඒක යාට තියෙන අඩුපාඩුවක්. නමුත් ඉතින් මේ තමන් ඒක ඒ විදිහට නුවණින් සලකාගෙන මේ මං හුදෙක් මේ සඳහායි කරන්නේ කියලා ඒ අර තවත් තියෙන භ්‍රමචාරියාවට අනුග්‍රහ පිණිස තමන්ගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට සඳහා මේ කය නිරෝගී තබා ගන්න. මේ දහම් කාරණා ඔස්සේ කරාම ඒකේ ගැටලුවක් නැහැ. ඒක භික්ෂුවටත් එහෙම පෙන්නනවා. ඉතින් ඒ නිසා සමහර විට අපිට මේක ප්‍රසිද්ධියේ නොකරන එක හොඳයි. මොකද සමහර අය ඒක ගැන වැරදිවට හිතන්න පුළුවන්, විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා පිළිබඳව. ඉතින් ගිහි අය පිළිබඳව නම් ඒක එච්චර ගාණක් නැහැ. නමුත් ඒවා භික්ෂුන් වහන්සේලාටත් පණවලා තියෙනවා. ඒ පණවලා තියෙන අන්න අර අදහස ඇතුව සිද්ධ කරන්න මේක කරන්නේ කොමක් සඳහාද, මේ සඳහායි තියෙන අර මුලින් කියපු ආකාරයට. හොඳයි, තෙරුවන් සරණයි.
බොම්පින් සමිනවන්ස තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම පතන්නා බෝධියකින් වහ වහ සුඛ ප්‍රතිපදාවෙන් ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
ඥානේ කියන කොට අපිට දැන් ඔය අපි පුරුදු කරන සබ්බාසෝ සූත්‍රයේ පරය කියන දෙන ක්‍රම වලින් අපිට ආශ්‍රවයන්ගේ අනුපාද නිරෝධයට වඩා අපිට ඒ අවස්ථාවේ ඇතිවෙන ඒ ආශ්‍රවයේ බලය හීන කිරීමක් වෙනවා වගේ සිද්ධියක් මට වැටහෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් ආදී මඟඵල ලැබනකොට ඒ ආර්ය ශ්‍රාවකයාට ඒ ආශ්‍රවේ නූපදින විදිහටම ෂේ වුණා කියන ඥානේ ඇති වෙන තැන ඉනන්ද ස්වාමීන් වහන්සේ ආසවක් සය කියන ඥානේ පහළ වෙන්නේ.
ඔව්, ඒක තමයි ධර්මයේ බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ. ආසවක්ඛය ඥානෙ කියන්නේ තමන් තුළ තිබුණු ආක්ෂව සෝවාන් කෙනාට ආසවක්ඛය ඥානෙ ඇති වෙනවා. ඊට පස්සේ සකදාගාමි කෙනාට ඒ මට්ටමින් ආශ්‍රවක්ඛය ඥානෙ ඇති වෙනවා. ඉතින් නමුත් ඒක අපිට මෙහා පැත්තෙත් කතා කරන්න බැරි කමක් නැහැ. ඒ ආස්වක්ඛය කියන්නේ එතකොට අර තදංග විස්කම්බන වශයෙන් ක්ෂය වීම කියන එක අපි තේරුම් ගන්න ඕන. අතන ක්ෂය කියලා පෙන්වුවේ අනුපාද නිරෝධ වශයෙන් ක්ෂය වීම, නැවත නූපදින ආකාරයෙන් ක්ෂය වීම. ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙන ඒකමේද. නමුත් අපිට ඒ ධර්ම න්‍යාය ඔස්සේ නමුත් නිස්සාරණයත් පෙන්නනවනේ. තදංග නිස්සාරණේ, වික්ඛම්බන නිස්සාරණේ, සමුච්ඡේද නිස්සාරණේ කියලා. ඒ වගේ මේකටත් අපිට කියන්න බැරි කමක් නැහැ එහෙම සිද්ධියක් වෙන නිසා. මොකද අපිට තේරෙනවා අපි තුල ඕරාලික ආසව ටික ටික ගෙවි ගෙවි දුර්වල වෙයි යනවා. මොකද ඒ විදිහට කටයුතු කිරීම නිසා අපිට සමහර විට මුල් කාලයේ අරමුණු වෙනකොට ඇතිවෙච්ච හිතේ පීඩාව, වෙහෙස හා හිතට ඇතිවෙච්ච බලපෑම තමන්ට තේරෙනවා. දැන් එහෙම අරමුණු ගැටීම ස්වභාවය අරමුණු ආවට ඒවට එච්චර එල්ලෙන්නේ හා හිතට බලපෑම් කරන්නේ නැහැ කියලා. ඒකෙන් අපිට තේරෙනවා මේ ආශ්‍රව ගෙවෙනවා, ටික ටික දුර්වල වෙලා යනවා. ඒකත් ආශ්‍රවක්ෂය ඥානයක් තමයි. ඒකත් ඤෞඛික ඥානයක්. එතකොට එතන තියෙන්නේ එතකොට එතන ආශ්‍රවක්ෂය වෙලා සම්පූර්ණ වෙලා කියන නුවණ නෙවෙයි, තමන්ට මේ ආශ්‍රව ගෙවිගෙන යනවා, ක්ෂය වීගෙන යනවා කියලා නුවණ ඇති කරගන්න පුළුවන්. මේක එක බොහොම වටිනවා. ඉතින් තමන්ගේ ආශ්‍රවක්ෂය වෙනවා කියන අවබෝධය තුළ තමන්ට වැටහෙන්නේ තමන්ගේ ප්‍රතිපදාව හරියි කියන එක. ඉතින් ඒ නිසා ඒක අපිට දෙපැත්තෙම එහෙම තේරුම් ගත්තා කියලා වරදක් නෑ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ගොඩාක් පින්.
හොඳයි හොඳයි, දරුවන් සන්නා.
ස්වාමීන් වහන්සේ, එහෙම නම් අපි අවසන් කරමුනේ ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, එහෙම නම් අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් තාම කරුණාවෙන් අපිට මේ පරිවර්ජනින් පහකලින් සහ විනෝදනින් පහකලින් ආශ්‍රම සම්බන්ධයෙන් ඉතාම ප්‍රායෝගික ධර්ම කරුණු රාශියක් අපිට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ මගින් නිකාස් කරගත්ත ඉතාම වටිනා ධර්ම දාන පිළිතුරයක්. ඒ වගේම අප සියලු දෙනාමත්
ධර්ම ශ්‍රවණින් රැස් කරගත්ත මේ සියලුම ධර්ම දානමය කුසලයක් අපි ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්මාවබෝධයේ පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ පින්වත් දෙමව්පියන්ටත් ගුරුවරු උපාධ්‍යයන් වහන්සේලාටත් මළගිය ඥාතීන්ටත් මේ පින්නත් පත් වේවා. ඒ සියලුම දෙනාටත් උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි, අප්‍රමාණ පින්.
සාදු සාදු, තෙරුවන් සරණයි හැම දෙනාටම. හොඳයි, මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාව සාකච්ඡා කිරීමට යාමේදී අප සිතින් කයින් වචනයෙන් දැන හෝ නැදල ත්‍රිවිධ රත්නයේ කෙරෙහි වම් වරදක් ප්‍රමාද දෝෂයක් ඇති වුණා නම් ත්‍රිවිධ රත්නයෙන් අපට පළමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන ගමින් මේ අවස්ථාවේදී සිදුණු සියලු පුණ්‍ය ධර්මයෝ මමත් ආශිර්වාද කරනවා. හැම දෙනාටම මේ ධර්ම දානමය කුසලය, මේ සඳහා ධර්ම දේශනාවන් සකස් කිරීම සඳහා ධර්ම ප්‍රචාරය සඳහා උදව් උපකාර කරන හැම දෙනාටමත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන මේ මොහොතේ හා යම් යම් වෙලාවක මේ ධර්ම ශ්‍රවණය කරනවා නම් හැම දෙනාටම, ධර්මකාමී සියලු දෙනාටමත්, ඒ හැම දෙනාගේම ඥාති මිත්‍ර ආදී දෙවියන් ආදී හැම දෙනාටම මේ කුසල් උතුම් නිවන් පිණිසම පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පංචතු. තෙරුවන් සරණයි.